නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල විශේෂයෙන්ම හිතේ හටගන්නා සමාධිය මූලික කරගෙන ධර්මදේශනා මාලාවක් පවත්වන්නයි උත්සාහත් වෙන්නේ. ඒ නිසා අපි සමාධිය ගැන විවිධ අංශවලින්, විවිධ පැතිවලින් භාගතුන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන සූත්‍ර දේශනාවන් විමසා බලමින් යම් කිසි අවබෝධයක් ඇති කරගන්න, දැනුමක් ඇති කරගන්න, ඒක අපේ භාවනාවට එකතු කරගන්න උත්සාහවත් වෙනවා. දැන් මේ වෙනකොට අපි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන සමාධි භාවනා සූත්‍රය තමයි ඇසුරු කරමින් අපේ ශක්ති පමණින් කරුණු විස්තර කරන්නේ. ඉතින් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අවස්ථා හතරක, නැත්නම් ಜಾති හතරක සමාධි පෙන්ලා දෙනවා. නැත්නම් වර්ග හතරක සමාධි කියලා දෙනවා. පළවෙනි වර්ගයේ වශයෙන් පෙන්වන්නේ අත්තිබික්කවේ සමාධි භාවනා, භාවිතා බහුලී කතා, ditta dhamma sukha viharaya sangvattati. මහණෙනි, එක්තරා අන්දමක සමාධි භාවනාවක් තියෙනවා. ඒ බඳු සමාධි භාවනාවක් දියුණු කරාම මෙලෝ වශයෙන් සුඛ විහරණයක්, සැප විහරණයක්, සොම්නස් සහගත විහරණයක් ලබා ගන්න අවස්ථාව සැලසෙනවා. අර දෙවනි අංකය විදිහට ඉදිරිපත් කරනවා අත්තිබික්කවේ සමාධි භාවනා, භාවිතා බහුලී කතා, ඥාන දස්සන පටිලාභාය සංවත්තති. තවත් ආකාරයක සමාධි භාවනාවක් තියෙනවා. ඒ දියුණු කරාම ඥාන දස්සන පටිලාභයක්, නැත්නම් ඥාන දර්ශනයක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කාරණාව වශයෙන් අත්තිබික්කවේ සමාධි භාවනා, භාවිතා බහුලී කතා, සති සම්පජඤ්ඤාය සංවත්තති. සති සම්පජඤ්ඤය පිණිස හේතු වෙන තවත් සමාධි භාවනාවක් තියෙනවා. අත්තිබික්කවේ සමාධි භාවනා, භාවිතා බහුලී කතා, ආසවානං khayaය සංවත්තති. ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස හේතු වෙන තවත් සමාධි භාවනාවක් තියෙනවා. ඒතොර මෙන්න මේ අන්දමින් හතර ආකාර සමාධි භාවනාවක් ගැන භාගතුන් වහන්සේ කියලා දෙනවා. දැන් අපි පළවෙනි කොටස, නැත්තම් මේ ditta dhamma sukha viharaya sangvattati කියලා කියන ඒ මෙලෝ වශයෙන් සැකව විහරණයක් සලසලා දෙන ඒ සමාධි භාවනාව ගැන ගිය සතියේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ දෙවැනි අංකය ගැන, තුන්වැනි අංකය ගැන යම් පමණක විවරණයක් සපයන්න. දැන් දෙවැනි අංකයට එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අත්තිබික්කවේ සමාධි භාවනා, භාවිතා බහුලී කතා, ඥාන දස්සන පටිලාභාය සංවත්තති කියන කාරණය. යම්සි කෙනෙක් මේ බඳු භාවනාවක් කරන්න පුළුවන්, සමාධියක් වඩන්න පුළුවන්, ඒ සමාධියේ ඒ භාවනාව වැඩුවාම ඥාන දර්ශනයක් පිණිස හේතු වෙනවා කියලා කියන්නේ. ඉතින් මේකේ විස්තර වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉද භික්ඛවේ භික්ඛු ආලෝක සංඤ්ඤම් මනසි කරෝති, දිවා සංඤ්ඤම් අදිඨාති, යථා දිවා තථා රත්ත්‍ින්, යථා රත්ත්‍ින් තථා දිවා. මෙතෙන්ද කියන්නේ ඒ භික්ෂුන් වහන්සේ ආලෝක සංඥාව තමයි මනසට නැවත නැවත ඉදිරිපත් කරගන්නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේට පුළුවන් වෙනවා මේ දවල් කාලයේ වගේම රාත්‍රී කාලයේත් ආලෝක සංඥාව මුල් කරගෙන හාත්පස තියෙන දේවල් දැක ගන්න. ඒ වගේමයි රාත්‍රී කාලයේත් අවශ්‍ය නම් දැක ගන්න. ඒ වගේමයි දිවා කාලයේදී අවශ්‍ය නම් රාත්‍රී කාලයේ වගේ හසුරවන්නත් පුළුවන්. ඒ කියන්නේ ආලෝකය හා සම්බන්ධ වශීතාවයකට මේ ස්වාමීන් වහන්සේ දැන් පැමිණලා තියෙනවා. ඒ ආලෝක සංඥාවක් හිතේ දිනු කරනවා. ඒ ආලෝක සංඥාව මුල් කරගෙන අවශ්‍ය නම් රාත්‍රී කාලයත් හරියට නිකන් දවල් කාලේ වගේ වටපිට තියෙන දේවල් හොඳට දැනගනිමින්, දැකගනිමින් වාසය කරන්න පුළුවන්. ඒ වගේමයි දවල් කාලේ තමන්ට අවශ්‍ය නම් කිසි දෙයක් පේන්නේ නැතිව රාත්‍රී කාලේ වගේ ගත කරන්නත් පුළුවන්. ඉති විවටේන චේතසා අපරියෝ නද්ධේන සප්පහාසං චිත්තං භාවේති. සප්පහාසං චිත්තං භාවේති. මේ හාත්පස පැතිරිච්ච ඕභාසයක් සහිතව, ආලෝක සහිතව ජීවත් වෙන්න මේ ස්වාමීන් වහන්සේට හැකියාව ලැබිලා තියෙනවා. දැන් එතකොට මේ අවස්ථාවේදී විස්තර කරන්නේ මේ දිබ්බ චක්ඛු කියන අභිඥාව ගැනයි විස්තර කරන්නේ කියලා අටුවාව තවදුරටත් ඒ ගැන සනාථ කරනවා. මොකද සාමාන්‍යයෙන් ඥාන දස්සන පටිලාභය කියලා කිව්වහම විපස්සනාවට මුල් වෙච්ච අදහසක් තමයි අපිට නැගෙන්නේ. නමුත් මේ කොටසදී බුදුරජාන් වහන්සේ මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ සමත භාවනාවකින් ලබා ගන්නා එක්තරා අන්දමක මේ දිබ්බ චක්කු කියන අභිඥා මට්ටම ගැන තමයි මේ කෙටියෙන් විස්තර කරලා තියෙන්නේ. එතකොට මේ සමත භාවනාවෙම දිගුවක් කියලා කියන්න පුළුවන්. දැන් අපි පළවෙනි කොටසදී කතා කළෙත් සමත භාවනාවක් ගැන. ඒ කියන්නේ ප්‍රථම අධ්‍යානය, ද්විතීයි අධ්‍යානය, තෘතීයි අධ්‍යානය, චතුර්ථ අධ්‍යානය ගැන තමයි අපි පළවෙනි කොටසදී සාකච්ඡා කළේ. මේ ධ්‍යානවලට සමවැදී ඒවා අසුරු කරමින් වාසය කිරීම තුළ කෙනෙකුට මෙලොව වශයෙන් සතුටක්, සැහැල්ලුවක්, සැපයක් භුක්ති විඳ ගන්න අවස්ථාව තියෙනවා. ඒකම තව ටිකක් බහුලීකృత කළා. විශේෂයෙන්ම චතුර්ථ ධ්‍යානය බහුලීකృత කළා තමයි මේ විශේෂයෙන් ඔය කියන දිබ්බ චක්කු, දිබ්බ සෝත, පුබ්බේ නිවාසානුස්සති ආදී මේ විවිධ අභිඥාවන් වලට කෙනෙකුට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට මේ සම්බන්ධ විස්තර ටිකක් තවත් සූත්‍රවල අන්තර්ගත වෙනවා. මම උදාහරණයක් වශයෙන් ගත්තා බද්ධාලි කියන සූත්‍රය. බද්ධාලි කියන සූත්‍රය අපිට හම්බ වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. ඉතින් ඒ සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කොහොමද මේ ඉස්සෙල්ලා ක්‍රමානුකූලව පිළිවෙලින් ගිහිල්ලා චතුර්ථ ධානයටපත් උනේ කියලා. ඒ චතුර්ථ ධානයටපත් උනාට පස්සේ දැන් හිතේ තියෙන යම්කිසි නම්‍යශීලී බවක්, කර්මන්නේ බවක්, ඕන වැඩකට යොදන්න පුළුවන් හැකියාවක්, මුරුදු බවක් ගැන විශේෂයෙන් සඳහන් කරනවා. සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ. කියන්නේ හොඳට සමාධිමත් වෙච්ච, පිරිසුදු බවටපත් වෙච්ච, හරියට නිකන් සුදු පාට වස්ත්‍රයක් වගේ හිතාම පිරිසුදු බවටපත් වෙච්ච ඒ හිත අනංගනේ විගතූපක්ඛිලේසේ. කිසිම රාග ద్వේෂ මෝහ ආදී කෙලෙස් වලින් කිලුට නොවෙච්ච, උපක්ලේශ දුරු කරපු, මුදු භූතේ මුරුදු භාවයටපත් වෙච්ච, කම්මණියේ ඕනෑම කර්මාන්තයකට ඕනෑම ක්‍රියාවකට යොදන්න පුළුවන් බවටපත් වෙච්ච, ඨිතේ ඒ වගේමයි හොඳට පිහිටි. දැන් අතනට මෙතනට පණින්නේ නැහැ, අරමුණෙන් අරමුණට දුවන ගතියක්, පණින ගතියක් එහෙම ඇත්තේ නැහැ. හොඳට නතර වෙච්ච ගතියක් තියෙන්නේ, සමාධිමත් වෙච්ච ගතියක් තියෙන්නේ, ආනෙන්ජප්පත්තේ නොසැලෙන ගතියක් තියෙන්නේ. ඒතර මෙන්න මේ වගේ ලක්ෂණ කිහිපයක් මේ චතුර්ථ ධානයෙන් චතුර්ථ ධානයට සමවැදිලා ඒ ඉන්න හිත පිළිවඳව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරනවා. දැන් එතකොට සාමාන්‍යයෙන් තේරුම් ගන්න තියෙන චතුර්ථ ධානයටපත් වෙච්ච පමණිනුත් මේ චතුූපපාත ඥානයක් ඇති වෙනවා කියලා කියන්න බෑ. සෑහෙන කාලයක් තිස්සේ යා ධාන වශීතාවයක් ඉගෙන ගන්න වෙනවා. ඒ කියන්නේ ධානයට සමවැදින්න අවශ්‍ය වෙලාවක සමවැදින්න, ඒ තුල අවශ්‍ය පමණ කාලයක් ගත කරන්න, අවශ්‍ය වෙලාවෙදී එකෙන් ඉවත් වෙන්න, නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්න, මේ වගේ විවිධ පැතිවලින් ධානයන් වශී කිරීම ගැන විවිධ පොත්පත්වල සඳහන් වෙනවා. ඉතින් අන්නේ බඳු ධාන වශීතාවයකින් පස්සේ තමයි මේ බඳු අභිඥාවක් උපදවා ගන්න හැකියාවක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් අද ලෝකේ මේ බඳු අභිඥාලාභීන් අතිශය විරලයි කියලා කියන්න පුළුවන්. ඒ වගේමයි දැන් මේ විස්තර කරනවා මේ චතුූපපාත ඥානය, දිබ්බ චක්කු ඥානය කියන දෙක සමාන්තරව විස්තර කරලා තියෙනවා. දැන් දිබ්බ චක්කු ඥානයේ තියෙන විශේෂත්වයක් විදිහටමයි පෙන්වන්නේ චතුූපපාත ඥානය. ඒ කියන්නේ යම්ස්කිනේක කර්මානුරූපව තවත් තැනක උපත ලබන ආකාරය. හොඳ කර්මයක් කරා නම් හොඳ තැනක උපත ලබන ආකාරය. නරක කර්මයක් කළා නැත්නම් අකුසල් කර්ම කළා ඊට අනුරූපව අකුසල විපාක භුක්ති විඳින්මින් අපාගත වෙන ආකාරය, දුගතිගාමී වෙන ආකාරය මේ දිබ්බ චක්කු සම්බන්ධයෙන් විස්තර කරලා දෙනවා. ඒ නිසා මේ දිබ්බ චක්කු චතුූපපාත කියන දෙක එකට සමපාත වීමක්, දිබ්බ චක්කු ලැබුණා නම් අර කියන අන්දමින් ආත්පස කැමති දෙයක් දැක ගැනීමේ හැකියාවත්, ඊටත් අමතරව කෙනෙක් කර්මානුරූපව මැරිලා ඉපදුනා ඉපදෙන්නේ කොතනද, ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න පුළුවන් බවක් මේ සූත්‍ර දේශනාවන් අනුව අපිට හිතා ගන්න පුළුවන්. කෙසේ නමුත් මේ අවස්ථා දෙකම විශේෂයෙන්ම සමද භාවනාව හා සම්බන්ධයි කියන්න පුළුවන්. මෙතන තාම කිසිම විපස්සනාවක සම්බන්ධයක් නැහැ. විශේෂයෙන්ම උග්‍ර සමත භාවනාවක ප්‍රතිඵලයක් වශයෙන් තමයි එහෙමනම් මේ අභිඥාලාභී බවට කෙනෙක් පත් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ එක්තරා අන්දමක අවදානමක් තියෙනවා. මේ අවදානම මතක් කරන්න මම ඉදිරියෙන් තියාගත්ත හත්තිසාරිපුත්ත සූත්‍රය. හත්තිසාරිපුත්ත කියන සූත්‍රය හම්බෙන්නේ අංගුත්තර නිකායේ චක්කනිපාතේ. ඉතින් එතන සිද්ධ වෙන සිද්ධියේදී හත්ති සාරිපුත්ත කියන ස්වාමීන් වහන්සේ චතුර්ථ ධානය අත්පත් කරගෙන එක්තරා අන්දමකින් ඒ ගැන යම් පමණක හිතේ මාන්නයක් මමත්වයක් තමන් හුවා දැක්වීමක් කරන බවක් මේ සූත්‍රයේ විස්තර අනුව හැඟෙනවා. ඒ නිසා අනිකුත් වැඩිහිටි ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේගේ ක්‍රියාකලාපය ගැන අනතුරු අඟවනවා. ඒ නිසා මෙතන එනවා විස්තරයක් ඉද පනාවසෝ ඒකච්චෝ පුද්ගලෝ සුකස්සච පහනා දුක්කස්සච පහනා අර කියපු ආකාරයෙන් ඒ සැප දුක් දෙකම අයින් කළා. ඒ උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං විහෙරති කියලා මේ ඒ හොඳට පිරිසුදු වූ සතිමත් වූ බවක් සහිත අතිශය ප්‍රබල උපේක්ෂාවක් සහිත ඒකාග්‍රතාවයක් සහිත ඒ චතුත්ථ ඥානයට සමවැදී වාසය කරනවා. එළඹ වාසය කරනවා. ඊට පස්සේ හැබැයි සෝ ලාභීම්හි චතුත්ථස්ස ඥානස්සාති සංසට්ඨෝ විහෙරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකේහි උපාසිකාහි රාජෝහි රාජමහාමත්තේහි තිත්තියේහි තිත්‍ය ශාවකේහි. දැන් මෙයා හිතනවා දැන් ඉතින් මට චතුර්ථ ධානය ලැබුණා, මේකත් ලේසි දෙයක් නෙමෙයි, ලේසි පාසු දෙයක් නෙමෙයි කියලා ඒකෙන් එක්තරා අන්දමක මාන්නයක් හදාගෙන එක්තරා අන්දමක උඩඟු බවක් හදාගෙන තමන්ට දැන් ලොකු දෙයක් තියෙනවා කියලා හිතාගෙන දැන් ඉතින් ඒක වශී කරන්න එහෙමත් නැත්නම් ඒකත් එක්ක කාලය ගත කරන්න සිද්ධ වෙනවා වෙනුවට එයා දැන් වෙන වෙන කටයුතු වල නිරත වෙමින් අනිත් අයත් එක්ක අල්ලාප සල්ලාප වල නිරත වෙමින් විවිධ පිරිස් ඇසුරු කරමින් කාලය ගත කරනවා. දැන් විශේෂයෙන්ම මෙතන තියෙන භයානකත්වය තමයි සමාධි හිතක තියෙනවා හොඳ පැත්තට හරවන්න පුළුවන් ගතිය, නරක පැත්තට හරවන්න පුළුවන් ගතිය. ඒ කියන්නේ ප්‍රබල සමාධිමත් හිතක් අරමුණක් දිහා තීක්ෂණව බලන්න පුළුවන් ශක්තිය, දිගට බලන්න පුළුවන් ශක්තිය, කාලාන්තරයක් තිස්සේ අඛණ්ඩව ඒ අරමුණ නිරීක්ෂණය කරන්න පුළුවන් ශක්තිය සතුයි. එහෙම හැකියාවක් මේ සමාධියකට තියෙනවා. ඒකෙම අනිත් පැත්ත තමයි අපි කෙලෙසයක් හිතට නැගුණාම ඒ ක්ලේශය හරියට හිතින් පහව ගියේ නැත්තම් ඒක අපි අභිනන්දනය කරන්න ගියොත් ඒකට හිත එල්බ ගත්තොත් ඒකේ හිත සමාධිමත් වුණොත් එයා ඒ ක්ලේශය හරියට මැඩපවත්ව ගන්න දක්ෂ වුණේ නැත්තම් ඒ ක්ලේශය දෙගුණ තෙගුණ වෙලා අර සමාධියේ හිතේ තියෙන ලක්ෂණය නිසා ඒක දෙගුණ තෙගුණ වෙලා මේ පුජ්‍යලයාගේ හිත සම්පූර්ණයෙන්ම අතිශය ප්‍රබලව කෙලෙස් බරිත වෙන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා ඇතම් අටුවා කතාවල එනවා අභිඥාලාභීව අහසින් වැඩම කරන ස්වාමීන් වහන්සේලා මේ කැලෑබද ප්‍රදේශයක අහසින් යනකොට මේ දර එකතු කරන්න ආපු කාන්තාවන්ගේ ගීතරාවයක් ඇහුම්කන් දීලා ඉතින් ඒ අනුව රාගසිත පහළ වෙලා උන්වහන්සේලා ඒ අභිඥාවෙන් පිරිහිලා බිමට පාත් වුණා කියලා යම් යම් අටුවා කතාවල විස්තර වෙනවා. ඒ නිසා ඒ සමාධි හිතේ යම්කිසි අවධානමක් තියෙනවා. අන්න ඒ අවධානම මෙන්න මේ හත්ති සාරිපුත් සූත්‍රයේදී ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් එතෙන්දී මතු කරන්නේ අර සමාධි හිතක් හදාගත්ත කෙනා එතුලින් උඩඟු වෙලා එතනින් ආඩම්බරකමක් ඇති කරගෙන එයා දැන් අනිත් අයව ඇසුරු කර කර අනිත් අයත් එක්ක අල්ලාප සල්ලාප වල යෙදෙමින් උඩඟු වන්දමින් කටයුතු කරන්න යෑම නිසා අන්තිමට ඒ ධානයත් පිරිහිලා සම්පූර්ණයෙන් සමාධිය පිරිහිලා තමන්ගේ මහානකමත් නැති වෙලා නැවත ගිහි තත්ත්වයට උනත්පත් වෙන්න පුළුවන් කියලා මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඒ අනුව අපිට තේරෙනවා මේ දේවල් ඇති කරගත්තට වරදක් නැහැ. නමුත් ඒකෙන් අපි උඩඟු වෙන්න, අහංකාර වෙන්න, මානක්කාරකමක් ඇති කරගන්න එක කිසිසේත් සුදුසු නැහැ. විශේෂයෙන්ම ඔය සප්පුරිස සූත්‍රයේදී එහෙමත් ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ නැවත නැවත මතක් කරනවා. ප්‍රථම ධානයක් ලැබුණා කියලා උඩඟු නොවෙන්න කියලා. ဒုတိယ ධානයක් ලැබුණා කියලා අහංකාර නොවෙන්න කියලා. ඊළඟට තුන්වෙනි ධානය ලැබුණා කියලා කිසිම උඩඟු බවක් අහංකාරකමක් ඇති කරගන්න එපා කියලා. චතුර්ථ ධානයක් ලැබුවා කියලා එමත් නැත්නම් ඉන් එහා තියෙන අරූප ධාන ලැබුණා කියලා කිසිසේත්ම උඩඟු බවක් මාන්නක්කාරකමක් ඇති කරගන්න එපා කියන කාරණාව බුදුරජාන් වහන්සේ වෙනත් සූත්‍රවලදී සප්පුරිස සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලදී දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ සමාධියක ලොකු වටිනාකමකුත් තියෙනවා. අපේ නිහතමානීව නුවණින් යුක්තව ඒක හැසිරුවේ නැත්නම් ලොකු අවදානමකුත් තියෙනවා. ඊට පස්සේ අපිට පිවිසෙන්න පුළුවන් තුන්වෙනි කොටසට මේ සමාධි භාවනා සූත්‍රයේ විස්තර වෙන පළවෙනි සමාධි භාවනා වර්ග දෙක සමත භාවනාව සම්බන්ධයෙන් අදාළ දෙකක් කියලා කියන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි සහ හතරවෙනි කාරණා දෙක ඒ සමාධි භාවනා වර්ග දෙක විපස්සනාව හා සම්බන්ධයි කියලා කියන්න පුළුවන්. දැන් තුන්වෙනිව ඉදිරිපත් කරන්නේ කතමාච භික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. මහණෙනි, කෙලෙසින් දියුණු කළ සමාධි භාවනාවක්ද සති සම්පජඤ්ඤයේ පිණිස හේතු වෙන්නේ? දැන් මේ පිඟුතුන් දන්නවා අපි ආනාපාන සතිය වගේ භාවනාවක් වඩද්දී මුලින්ම උත්සාහත් වෙන්නේ මේ සිහිය පිහිටුව ගන්න. සති මාත්‍රයක් අපේ හිත තුළ ගොඩනගා ගන්න. මොකද අපේ හිත අතනට මෙතනට යනවා, අතීතයට අනාගතයට යනවා. එක තැනක ඉන්න බැරි ගතියක් තියෙනවා, විසිරෙනවා, නිදිමත එනවා, කාමච්ඡන්දයට යට වෙනවා. ඉතින් ඔය වගේ හුඟක් නීවරණ බහුල තත්ත්වයක් අපේ හිතේ තියෙනවා. ඉතින් ඒ තත්ත්වයෙන් හිත අයින් කළා මේ සරල ආශ්‍රාසයක ප්‍රශාසයක හිත එකඟ කරගන්නවා කියන එකත් ලොකු දක්ෂකමක්. දැන් ඒ විදිහට හිත ආශ්‍රාස ප්‍රශාස අරමුණේ එකඟ කරගත්තාම සමාධිමත් වුණාම අපි හිතමු දැන් ඔන්න හුස්ම රැලි 50ක් 60ක් 100ක් 200ක් හොඳට එක දිගට බලාගෙන යන්න පුළුවන් තරම් සමාධියක් දිනුලා තියෙනවා. දැන් මෙතෙන්දී විශේෂයෙන් බුදුරජාන් වහන්සේ අපි යොමු කරනවා සම්පජඤ්ඤය දිනු කරන්න. නිකං අර අරමුණේ රැඳිලා එතන හිත එකඟ කරගෙන පමනක් ඉන්නේ නැතුව සම්පජඤ්ඤයේ පැත්තට අපේ හිත යොමු කරලා තියෙනවා. යොන්සෝ මනසිකාරයේ පැත්තට යොමු කරලා තියෙනවා. මොකද අර නිකං ඔහෙ අරමුණේ විතරක් රඳවගෙන හිටියොත් වෙන්නේ හිත සමාධියෙන් තමයි ඉස්සරහට එන්නේ. නමුත් සම්පජඤ්ඤය, ප්‍රඥාව, ධම්මවිචය ඒ පැත්ත දිනු කරගන්න නම් අපි මේ අරමුණ දිහා තීක්ෂණව බලන්න අවශ්‍යයි. අරමුණේ විවිධ ගති ලක්ෂණ විමසා බලන්න අවශ්‍යයි. පුංචි කුතුහලයකින් යුක්තව මේ අරමුණ හොඳට සීරුවෙන් විචක්ෂණශීලීව අරමුණේ රස සොයා බලන්න අවශ්‍යයි. ඒක තමයි ධම්මවිචය සම්බොජ්ජංගේ වශයෙන් උත් පෙන්වන්නේ. ඉතින් එතකොට ඒ අවස්ථාවේ තමයි මේ සම්පජඤ්ඤයේ පැත්ත දිනු වෙන්න පටන් ගන්න. ඒකයි සරල විදිහටම පටන් ගන්න. දැන් මේ ආශ්වාසයේ දිගද නැත්නම් කොටද, ප්‍රශ්වාසයේ දිගද කොටද, එහෙම නැත්නම් ආශ්වාසයේ උණුසුම්ද සිසිල්ද, ප්‍රශ්වාසයේ උණුසුම්ද සිසිල්ද, හරියටම කොහොමද මේ ආශ්වාසයක් කියලා දන්නේ, ප්‍රශ්වාසයක් කියලා දන්නේ, එහෙමත් නැත්නම් ආශ්වාසයේ කොහෙද ස්පර්ශ වෙන්නේ, ප්‍රශ්වාසයේ කොහෙද ස්පර්ශ වෙන්නේ, දැන් මේ ගත කරන්නේ ආශ්වාසයේ මුල ස්වභාවයේද, මැද ස්වභාවයේද, අග ස්වභාවයේද, ඔය ආදී වශයෙන් මේ අරමුණ තව ටිකක් විස්තර සහිතව විමසා බලන්න යෝගාවචරයේ උත්සාහන්ත වෙනවා. එතන තමයි අර සම්පජඤ්ඤය සඳහා අපි පාර විවෘත කරගන්නේ. මොකද අපේ හිත ටිකක් කම්මැලි ඔය වගේ වැඩක් කරන්න. මොකද සතියෙන් හැදිච්ච එක්තරා අන්දමක සහනශීලී සැහැල්ලු ගතියක වාසය කරන්න හිත කැමති අර අරමුණ ගැන ටිකක් විමසා බලනවට වඩා. ඒ අරමුණ ගැන විමසා බලනවා කියන ටිකක් වෙහෙසක්. ඒ නිසා ඉතින් මුලදී අපි උනන්දු කරලා දෙන්න ඕනේ, එක්තරා අන්දමකින් දිරිමත් කරන්න ඕනේ මේ අරමුණ තීක්ෂණ අන්දමින් විමසා බලන්න. එතකොට තමයි මේ අරමුණේ විවිධ ගති ලක්ෂණ ඒ යෝගාචරයට තේරෙන්න පටන් ගන්න. දැන් මේ අන්දමින් ඉදිරියට යන ගමනේදී එයාට තේරෙන ගන්නවා අපි දුන්න වේදනානුපස්සනාවක් වගේ වඩනකොට දැන් උන විවිධාකාර වේදනාවන් තියෙනවා. සැප වේදනාවක් තියෙනවා, දුක් වේදනාවක් තියෙනවා, උපේක්ෂා සහගත වේදනාවන් තියෙනවා. ඉතින් එතකොට මේ විවිධ ಜಾතිවල වේදනාව තියෙනවා කියලා ඔන්න යා මුලින් අඳුන ගන්නවා. ඊට පස්සේ අපි හිතමු සැප වේදනාවක් හටගත්තා, ටික වෙලාවක් පැවතුනා, අපි හිතමු විනාඩි කිහිපයක් පැවතුනා, ඔන්න නැති වෙලා ගියා. ඉතින් යම් පමණකට මේ සැප වේදනාවක හට ගැනීම අවසන් වීම යා තේරුම් ගන්නවා. තාටියක් යනකොට දුක් වේදනාවකුත් හටගත්තා, ඒකත් ටික වෙලාවක් පැවතිලා අවසන් වුණා. ඒකනත් එයා තේරුම් ගත්තා. උපේක්ෂා වේදනාවක් හටගත්තා, ඒකත් ටික වෙලාවක් තිබිලා අවසන් වුණා. දැන් ඉතින් එක මට්ටමකින් එයා තේරුම් ගන්නවා මේ සැප දුක් උපේක්ෂාවන් වල තියෙන අනිස්තිර භාවය. තවත් ටිකක් සති සම්පජඤ්ඤය දිනු වෙනකොට දැන් මේ එක එක සැප වේදනාවක් ඇතුළත තියෙන කුඩා කුඩා සැප වේදනා රාශියක් සමූහයක් මේ යෝගාවචරයට සමහර විට හඳුනා ගන්න පුළුවන්. මොකද මේ අපේ සැප වේදනාවක් කියලා මෙතෙක් අර්ථ දක්වලා තියෙන්නේ මේ කුඩා කුඩා සැප වේදනා සමූහයක සංප්‍රයුක්ත ප්‍රතිඵලය. යෝගාවචරයේ හොඳ තීක්ෂණ අවධානයක් යොමු කරගෙන මේ සැප වේදනාව වෙත සමාධිමත් හිතින් ගත කරනකොට එයාට අර සැප වේදනාව දැන් කෑලි කෑලි වලට කැඩිලා කුඩා කුඩා සැප වේදනා රාශියක් වශයෙන් දැනගන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ වගේමයි දුක් වේදනාවත්. මුලින් අපි හිතන් හිටියේ මෙතන තනි දුක් වේදනාවක් තියෙනවා කියලා. ඒක තමයි හට අරගෙන විනාඩි කිහිපයක් තිබිලා අවසන් වුනේ කියලා. නමුත් පස්සේ තේරෙනවා එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ කුඩා කුඩා සැප දුක් වේදනා රාශියක් මෙතන තියෙන්නේ කියලා එයාට තේරෙනවා. දැන් එතකොට මේ එක එක කුඩා කුඩා සැප වේදනාවක්, එක එක කුඩා කුඩා දුක් වේදනාවක්, එක එක කුඩා කුඩා උපේක්ෂා වේදනාවක් මේවා අතිශය ශන බංගුරයි. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. මොහොතක් මොහොතින් ඇතේලා නැතිලා යනවා. මොහොතින් ඇතේලා නැතිලා යනවා. එතකොට මෙන්න මේ தত্ত্বය කෙනෙක් අවබෝධ කරගන්නේ සෑහෙන දුරකට ඒ සති සම්පජඤ්ඤය දිනුනාට පස්සේ. දැන් එයා වේදනාවන් වෙතට අවධානය යොමු කරගෙන හිටියා. ඒක තමයි දැන් එයාගේ සමාධි භාවනාව වෙන්නේ. එතකොට මොකද වුනේ? තව තව ඒ සමාධි භාවනාව එතන වැඩෙන්න වැඩෙන්න වර්ධනය වෙන්න වර්ධනය වෙන්න හිතේ එක්තරා අන්දමක සූක්ෂම වීමක්, අතිශය කුඩා තැනකට පවා හිත නාභිගත කරන්න පුළුවන් හැකියාවක් ඒ යෝගාවචරය තුළ දියුණු වීම තුළින් තමයි දැන් මේ සති සම්පජඤ්ඤය වර්ධනය වෙලා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් මේ අරුමුණ ගැන අතිශය තියුණු අන්දමේ අවබෝධයක් ඒ යෝගාචර ලැබෙන්න පටන් ගන්න. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ තවදුරටත් විස්තර කරන සංඥා සම්බන්ධයෙන්. දැන් අපි දන්නවා අපේ හිතට විවිධ සංඥාවන් මතුවෙනවා. රූප සංඥාවන් එනවා, සද්ද සංඥාවන් එනවා, ගඳ සුවඳ මූලික කරගත් සංඥාවන්, රස පිළිබඳ සංඥාවන්, ඒ වගේම ස්පර්ශයන් පිළිබඳ සංඥාවන්, වෙනත් නොයෙකුත් කරුණු සම්බන්ධ ධම්ම සංඥාවන් එන්නත් පුළුවන්. ඉතින් අපිට සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මේවා අපි සංඥාවන් කියලා තේරුම් ගන්න නැහැ. අපි ඉක්මනට මේකේ ඇලෙනවා, බැඳෙනවා, ඒකට පුජ්‍යලයක් දෙයක් ආරෝපණය කරගන්නවා. අන්තිමට ඉතින් ඒක කතන්දරයක් දක්වා, ප්‍රපංචයක් දක්වා වර්ධනය වෙනවා. මේක තමයි සාමාන්‍ය නුපුහුණු මනසක ස්වභාවය. දැන් එයා හොඳට හැබැයි මේ හිත දිහා බලමින් ඒ දිහා එක්තරා අන්දමක මේ තීක්ෂණ බැලමක් යොදමින් අර පුජ්‍යලේ කෙනෙක් දෙයක් ආරෝපණය කරන්න යන්නේ නැතිව උත්සාහයක් දරනවා මේ සංඥා සංඥා වශයෙන්ම තේරුම් ගන්න. ඒතොර අපි හිතමු යම්කිසි රූප සංඥාවක් හිතේ පැන නැගුණා. දැන් යාට තේරුණා වුණ දැන් යම්කිසි රූප සංඥාවක් හිතේ පැන නැගිලා. අපි හිතමු මේ දරුවෙක්ගේ රූප සංඥාවක් ආවේ. ඉතින් ඉස්සරණන් ඉතින් ඒ රූප සංඥාව ආපු ගමන් මේ මගේ පුතා මගේ දුව කියලා ඔන්න එක පාටම ඉතින් අපි ඒ පුජ්‍යලයා වෙතෙන්ට ආරෝපණය කරගෙන ඉතින් ආ සම්බන්ධ ගුණාගුණ ඔක්කොම ටික දැන් මේක අස්සර දාගෙන දැන් එක්ක ඔන්න ආසාවක් ඇති වෙලා, ආගෙන කැමැත්තක් ඇති වෙලා, නැත්තම් දුකක් ඇති වෙලා, සතුටක් ඇති වෙලා දැන් ඉතින් ඔන්න දුවට මේ විදුලි මේ දුරකථන ඇමතුමක් දෙන්න, පුතාට දුරකථන ඇමතුමක් දෙන්න ඔන්න ඉතින් අපි යනවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. නමුත් දැන් යෝගාවචරයාගේ හිතේ ඒ බඳු සංඥාවක් පහළ වුණාම එයා තේරුම් ගන්නවා මේ සංඥාවක් පහළ වුණා. දැන් ඔන්න මේකට අපි හිතමු පුජ්‍යලේඛ ආරෝපණය කළා. දැන් මේ ටිකක් දුර යන්න ඉඩ තියෙනවා. පුජ්‍යලේඛ ආරෝපණය කරා, යාගෙන සැප දුක් පහළ වුණා, රුචි අරුචිකම් පහළ වුණා. හැබැයි යම් අවස්ථාවකදී යාට පුළුවන් වෙනවා සතිය හොඳට තීව්‍ර කරලා යම් මමනක තිරංග තද කරගන්න. අර දිගට යන ප්‍රවාහය යම් පමණකට බාල කරන්න. ප්‍රපංචයක් දක්වා යන්න නොදී වළක්ව ගන්න. ඉතින් එතකොට අර සංඥාවේ ප්‍රාථමික මට්ටමේම පවත්ව ගන්න, හඳුනා ගන්න යෝගාචරයට අවස්ථාවක් සැලසෙනවා. දැන් මේ සතිය සම්පජඤ්ඤය නුවණ දියුණු වෙනවත් එක්ක සිද්ධ වෙන කාර්යයක් මේක. එහෙම නැත්තම් වෙන්නේ අර සංඥාව කාපු ගමන් අපි ඒකට වටිනකමක් දීලා පුජ්‍යලේක් ආරෝපණය කරලා ඒවා ගැන තව තව හිතන්න ගිහිල්ලා කතන්දරයක් ගොතන එක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. මේ කතන්දරේ කෙටි වෙලා ගිහිල්ලා එක්තරා අන්දමකින් සංඥා මට්ටමේම නතර කරගන්න පුළුවන්කම තමයි මෙන්න මේ සති සම්පජඤ්ඤයේ තියෙන ලක්ෂණය වෙන්නේ. ඉතින් එතකොට එයාට තේරෙනවා දැන් එයා අර තමන්ගේ අතින් අනුග්‍රහයක් නොකරවන නිසා දැන් මේ මට්ටමේදී තමන්ගේ පැත්තෙන් එයා අනුග්‍රහයක් කරන්න යන්නේ. මොකද දන්නවා මේකයිල හුදෙක් සංඥාවක් පමණයි. මේකයිල මිරිඟුවක්. මෙතන සත්වයක් නැහැ, මෙතන පුජ්‍යලයක් නැහැ, මෙතන තියෙන හුදෙක් මිරිඟු ස්වභාවයක් කියලා එයා තේරුම් අරගෙන, මේකයිල හිතින් හදාගත්ත ස්වභාවයක් කියලා තේරුම් අරගෙන ඒකට පුජ්‍යල ආරෝපණයක් කරන්න, සත්වයක් ආරෝපණය කරන්න යන්නේ නැතිව සංඥා මට්ටමේම පවත්වන්න උත්සාහත් වුණොත් අන්නේ සංඥාව ඉක්මනටම ඡය වෙලා යනවා, බොඳ වෙලා යනවා. හිත ආයෙත් නිකන් සංඥාවලින් නිදහස් වෙන්න ගන්නවා. සද්ද සංඥාවන් පැත්තනොත් ඔයගේ වෙන්න පුළුවන්. ගන්ධ රස පහස මේ සියලු සංඥාවන් සම්බන්ධයෙන් ඔය විදිහටතර යෝගාචරයේකට ඒවා සංඥා මට්ටමේම තියලා හිත වෙතට අවධානය යොමු කරගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒ සති සම්පජඤ්ඤයේ මුල් කරගත්ත සමාධියක් තමයි දැන් හිතේ වැඩි දියුණු වෙලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ විදිතා විතක්කා උපජ්ජන්ති විදිතා උපට්ඨහಂತಿ විදිතා අබ්බත්තං ගච්ඡන්ති කියලා මේ විතර්ක ගැනත් දේශනා කරනවා. දැන් ඒතර අර සංඥාවලදී ඒ වගේමයි වේදනාවලදී ඒතර හොඳ අවධානෙන් ඉන්න මේ යෝගාචරණ තේරෙනවා මේවා දැන දැනම තමයි හටගන්නේ. මොකද යා අවධානෙන් ඉන්නේ. හොඳට අවදි මනසකින් තමයි ආ කාලය ගත කරන්නේ. ඒ නිසා වේදනාව පහළ වුණා නම් එයාට හොරෙන් ඒ වේදනාව පහළ වෙන්න විදිහක් නැහැ. හොරෙන් වේදනාව පහළ වෙලා ඒක හැඟුමක් දක්වා වර්ධනය වෙන්න අවකාශයක් නැහැ. මොකද එයා හොඳ අවධානයකින් යොමු වෙච්ච හිතකින් ඇතුළට නැමුණු හිතකින් තමයි වාසය කරන්නේ. දැනුවත්වමයි එහෙනම් වේදනාවක් හටගන්නේ. දැනුවත්වමයි වේදනාවක් පවතින්නේ. දැනුවත්වමයි වේදනාවක් ඡය වෙලා යන්නේ. දැනුවත්වමයි සංඥාවක් හටගන්නේ. දැනුවත්වමයි සංඥාවක් පවතින්නේ. දැනුවත්වමයි සංඥාව දුර වෙලා බොඳ වෙලා යන්නේ. ඒ වගේම විස්තර කරනවා දැන් විතක්ක. ඒ කියන්නේ අපේ හිතේ යම් යම් සිතුවිලි පහළ වෙනවා. එතකොට සිතුවිලි පහළ වෙනකොටත් සාමාන්‍යයෙන් නම් වෙන්නේ අපි මේවා සිතුවිලි කියන විදිහට දකින්නේ නැහැ. ඒ කියන්නේ මම හිතනවා, මට හිතුණා. මට ගමනක් යන්න හිතුණා. මට වැඩක් කරන්න හිතුණා. මට චිත්‍රපටියක් බලන්න හිතුණා. මට සෙල්ලම් කරන්න හිතුණා. මට පොතක් බලන්න හිතුණා. ඉතින් මේ විදිහට මේ හිතීම් ක්‍රියාවට මම පුජ්‍යලේක ආරෝපණය කරගෙන, මමත්වයක් ආරෝපණය කරගෙන මේ සිතුවිලි ඔස්සේ මම ක්‍රියාත්මක වෙනවා. මම දැන් ඔන්න පැන නගිනවා. අවදි වෙනවා. කෙනෙක් වෙනවා. පුජ්‍යලේක් වෙනවා. ඒ චරිතය අපි දැන් රඟපානවා. පුජ්‍යල භාවයකට දැන් අපි ඇඳ ගන්නවා. දැන් ඇඳගෙන ඉතින් අපි ඒ භූමිකාව නිරූපණය කරනවා. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් හිතුවිලි වලට අපි අහු වෙන ගතියක් පහළ වෙන සිතුවිලි වල එක්තරා අන්දමකින් වහලෙක් වෙන බත් ගතියක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් අපි මේ වහල් භාවයෙන් වගේ පහළ වෙනවා දැන් ඕගාලා සිතුවිලි. ඒවා ඉතින් කීන දේ කරමින් තණ්හාවට දාසයෙක් වෙලා අපි කාලය ගත කරනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය නුපුහුණු මනසක ස්වභාවය. හැබැයි යෝගාවචරයේක් චිත්තානුපස්සනාවක් වඩනකොට ධම්මානුපස්සනාවක් වඩනකොට ওই தත්ත්වය සෑහෙන දුරට වෙනස් වෙනවා. එයාට දැන් හැබැයි පුළුවන්කම තියෙනවා සිතුවිල්ලක් වශයෙන් දැක ගන්න. නැත්තම් විතර්කයක් වශයෙන් තේරුම් ගන්න. හිතට යම් කිසි සිතුවිල්ලක් පහළ වුණා. ඒතර ඔන්නේ සිතුවිල්ලක් වශයෙන් දකිනවා. මේක ඔන්න අතීතය හා සම්බන්ධ සිතුවිල්ලක්. මගේ අතින් වෙච්ච වැරද්දක් ගැන පහළ වෙච්ච සිතුවිල්ලක්. නැත්තම් අතීතයේදී ගත කරපු යම් කිසි සුන්දර අත්දැකීමක් ගැන පහළ වෙච්ච සිතුවිල්ලක්. මතක සටහනක්. නැත අනාගතේ කරන්න තියෙන සැලසුමක් සම්බන්ධයෙන් හිතට ආපු සිතුවිල්ලක්. නැත වර්තමානයේ දකින්න රූපයක් සම්බන්ධ සිතුවිල්ලක්. සද්දයක් සම්බන්ධ සිතුවිල්ලක්. ඉතින් මේ විදිහට කුමක් හෝ මුල් කරගත්ත සිතුවිල්ලක් විතර්කයක් හිතේ පහළ වුණා නම් ඒකට අනුබල දෙන්න යන්නේ නැතිව, ඒකට අහු වෙන්න යන්නේ නැතිව, ඒක මගේ කියා ගන්න යන්නේ නැතිව මේක හුදෙක් සිතුවිල්ලක් කියලා දකින්න නම් ඉතින් චිත්තානුපසනාවක ගැඹුරකට එන්න ඕනේ. ඉතින් ඒක බුදුහාමුදුරුව පටන් ගන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තංติ පජානාති. විතරාගං වා චිත්තං විතරාගං චිත්තංติ පජානාති. හිතේ රාගසිතක් පහළ වුණා, රාගසිතක් දැන් ඔන්න පහළ වුණා කියලා දැනගත්තා. එහෙම නැත්නම් නෙක්ඛම්මයක් මුල් කරගත්ත සිතක් පහළ වුණා නම් දැන් ඔන්න ඒ අතහැරීමක් හා සම්බන්ධ සිතක් පහළ වුණා කියලා දැනගත්තා. ඒක ඉක්මනටම ක්‍රියාත්මක කරන්න යෑමක් නෙමෙයි මේ කියන්නේ. මේ එක්කම හිතක් පහළ වෙලා. සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තං තිපජානාති. විතදෝ සංවාචිත්තං විතදෝ සංචිත්තං තිපජානාති. යම් කිසි ද්වේෂ සහගත තරහව මුල් කරගත්ත නොරුෂ්නා ගතියක් මුල් කරගත්ත ඔන්න සිතක් පහළ වුණා. යම් කෙනෙක්ව පාර යනකොට හම්බුණා. ඉතින් හිතේ අප්‍රසාදයක් ඇති වුණේ. නොරුෂ්නා ගතියක් පහළ වුණේ. අකමැත්තක් පහළ වුණේ. ඒක දකින්නවා. ඒ අකමැත්ත දකින්නවා. නොරුස්නා ගතිය දකින්නවා. තරහා හිත දකින්නවා. නැත්නම් හිතේ වෛරයක් පටගත්තා නම් ඔන්න ඒ වෛරය දකින්නවා. නැතු ඒ දැකපු කෙනත් එක්ක රණ්ඩු වෙන්න එකට එක කියන්නේ මොකක්කටවත් යනවා නෙමෙයි. දැන් මේ හිත දකිනවා. හිතේ දැන් එතකොට ඇතුළ බලන ගමනක් දැන් මේ යන්නේ විපස්සනාවේදී. ඇතුළතයි දැන් විමසීමට ලක් කරන්නේ. එතකොට යෝගාවචරයා ඒ හිතේ පහළෙන විතර්කය වශයෙන් හඳුනගත්තා. කාම විතර්කයක් වශයෙන් හඳුනගත්තා. ව්‍යාපාද විතර්කයක් වශයෙන් හඳුනගත්තා. මම නැත්තම් කාට හරි හිංසාවක් කරන්න, පීඩාවක් කරන්න හිතක් පහළුණා නම් ඔන්න ඒකත් ඒ විහිංසා හිතක් වශයෙන් හඳුනගත්තා. එහෙමත් නැත්තම් අපි හිතමු නෙක්ඛම්ම හිතක් පහළුණා. නෙක්ඛම්ම සංකල්පනාවක් පහළුණා. යමෙකුට යමක් දෙන්න දාන චේතනාවක් නැත්තම් ටිකක් ගිහි ගෙදරින් ඈත් වෙලා ශුන්‍යාගාරයකට ආරණ්‍යයකට යන්න. ඉතින් මේකත් සිතක් පහළ වෙලා තියෙන්නේ. සිතක් පහළුණා කියලා දැනගත්තා. නැත්තම් කාට හරි උදව්වක් පදව්වක් කරන්න, උපකාරයක් කරන්න, කරුණාව මුල් කරගත් සිතක් පහළ වෙලා. දැන් ඉතින් ඉක්මනටම නැගිටලා මේ වැඩේ කරන්න යනවා නෙමෙයි. දැන් මේ හඳුන ගන්නවා මේ කරුණාව මුල් කරගත් සිතක්. අවිහිංසාව මුල් කරගත් හිතක් මේ පහළ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි හිතමු මෛත්‍රී සහගත හිතක් පහළ වෙලා. ඉතින් එහෙමනම් එකපාරටම දැන් මේ මෛත්‍රී භාවනාව කරන්න පටන් ගන්නවා නෙමෙයි. දැන් හඳුන ගන්නවා මේ හිතේ දැන් ස්වභාවය, වර්තමාන ස්වභාවය මෛත්‍රී සහගත සිතක්. ඒතර ඒවා එතන තියලා බලන්න පුළුවන් හැකියාව. ඒක මගේ කියා ගන්න නැතුව, ඒක මම කරගන්න යන්න නැතුව, තව තව ඒකට සිතුවිලි ඈඳන්න යන්න නැතුව, එකතු කරන්න යන්න නැතිව මේ පහළ වෙච්ච සිතුවිල්ල හුදෙක් ඒ જાතිය සිතුවිල්ලක් කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාව. ඉතින් මේ අන්දමින් කෙනෙක් දියුණු කරගෙන යනවා නම් හිත ඒ මට්ටම දක්වා යා ටික ටික එනවා නම් එතකොට මේ සති සම්පජඤ්ඤය තමයි වැඩිලා තියෙන්නේ. ඉතින් ඒක පාටම මේ මට්ටමට එන්න බෑ. චිත්තානුපසනාව පටන් ගන්න කියලා වෑයම් කරාට සමාල්ලාවට හිතේ පහළ වෙන ඇතම් සිතුවිලි වලට අහු වෙලා යනවා. දන්නෙම නෑ අන්තිමට හිත ප්‍රපංචයකට වැටිලා. කතන්දරයක් ගෙති ගෙති ගිහිල්ලා තමන් වෙන ලෝකෙක ඉපදිලා භව තත්ත්වයක් ඇති වෙලා අතරමං වෙලා. හැබැයි කාලයක් දිනු කරනකොට ඒ තත්ත්වය සෑහෙන දුරට වැළකිලා හරියට නිකන් සිතුවිලි ටික දැන් ඔන්න ලිහිලා පේනවා. කලින් නම් තිබුණේ එක ගුලියක් වගේ. සිතුවිලි දාමයක් එකට නිකන් පැටලිලා වගේ තිබුණේ. අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ. හැබැයි දැන් එහෙම නැහැ. දැන් හොඳට මේ එක නූලක් ගානේ පේනවා වගේ. ඒ නූල් බෝලේ දැන් අපි ලිහාගෙන යනවා. දැන් මේක තනි ඒක ඝණයක් නැහැ. මෙතන තියෙන මේ නූල් ගොඩක්. සිතුවිල්ල පස්සේ සිතුවිල්ලක් එන්නේ. එකක් සිතුවිල්ලක් ආවා, ඒක ගියා. තව සිතුවිල්ලක් ආවා, ඒකත් ගියා. තව සිතුවිල්ලක් ආවා, ඒකත් ගියා. දැන් හොඳට පැහැදිලිව මේ හිතේ යාන්ත්‍රණය දැක ගන්න පුළුවන් කමක් යෝගාචරයට ඇති වෙලා. සිතුවිල්ලක් පස්සේ තමයි ඊළඟ සිතුවිල්ල එන්නේ. දැන් ඒවා එකට පැටලිලා නැහැ. හිතේ තියෙන සෑහෙන සමාධිමත් ගතියක්, පැහැදිලි ගතියක්. ඒ පැහැදිලි ගතිය නිසා අන්න සති සම්පජඤ්ඤයට ඉඩක් ලැබිලා තියෙනවා. දැන් පින්වත්නි මේ සමාධිය කියලා කියන්නේ එක තැනකට ඒකාග්‍ර වෙච්ච හිතම නෙමෙයි. මේ හිත සෑහෙන සංසුන් කළා, පිරිසුදු කළා, පැහැදිලි කළා, හිතේ සිද්ධ වෙන දේ වෙන්වෙන් වශයෙන් දැනගන්න පුළුවන් තත්ත්වයක් උදා කරන සමාධිය ගැන තමයි දැන් මේ අපි කතා කරන්නේ. අර හිත එක තැනකට ඒකාග්‍ර කරපු සමාධිය ඕනනම් අපිට කියන්න පුළුවන් සමත සමාධියක් කියලා. නමුත් දැන් තියෙන එහෙම නෙමෙයි. හිතට මේ වමනා කරන පරිසරය සකස් කරලා දීලා තියෙනවා. හිතේ ඇත්ත වශයෙන්ම මේ මොහොතේදී සිද්ධ වෙන්නේ මොකද්ද කියලා විනිවිද බලන්න පුළුවන් කුසලතාවයක් හිත තුළ හදලා දීලා තියෙනවා. ඉබ්බඳු සමාධියක් ගොඩනැගිලා තියෙනවා. ඒක ගොඩනැගෙන්නේ මේක නැවත නැවත බහුලීකృత කිරීම හරහා. ඒ කියන්නේ දැන් එක සිතුවිල්ලක් පස්සේ තවත් සිතුවිල්ලක් එන ගතිය, එන ආකාරය තේරුම් ගන්න කලින් ඔක්කොම සිතුවිලි නිකන් එකට පැටලිලා තිබුණේ. ඒක ඝණයක් වෙලා තිබුණේ. කියන රාගසිත සමූහයක ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න දැන් රාගයෙන් හිත දැවෙනවා කියලා තමයි අපි මුලින් හඳුනගත්තේ. පස්සේ හැබැයි මොකට සතිය යදුවාට පස්සේ අපි මේ රාගයෙන් පහළ වෙච්ච ආස්වාදයට ලොල්ුනේ නැත්තම් ඔන්න රාගහිත ටික ටික දුර වෙලා ගියා. එහෙම නැත්තම් ද්වේෂසිතක් නම් පහළලා තිබුණේ. ඉතින් ඒක අපිට තේරුනේ මුලින් දැන් නම් ඔන්න හිතට කේන්ති ගිහිල්ලා තියෙන්නේ. මේ කේන්තියක් දැන් හිතේ තියෙනවා. ද්වේෂයක් හිතේ තියෙනවා කියලා තමයි හඳුනගත්තේ. හැබැයි පස්සේ මේක ටිකක් අර මුල් අවස්ථාවේදීම තේරෙන්න පටන් ගන්නවා. දැන් සෑහෙන උච්චවස්ථාවකට තීව්‍රවස්ථාවට යන්න කලින් යෝගාවචරයට දැන් ඔන්න රාගයේ පහළ වෙච්ච අවස්ථාවදීම වගේ තේරෙන ගන්නවා. ද්වේෂයක් පහළ වෙච්ච මුල් වකවානුවේදීම වගේ තේරෙන ගන්නවා. එතකොට ඒ වෙනකොටත් සිතුවිලි සෑහෙන්න පහළ වෙලා හැබැයි මුල් අවධිය තාම ගත කරන්නේ. තවත් කාලයක් යනකොට පළවෙනි සිතුවිල්ල පහළනකොටමත් තේරෙන අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට අපිට කියන්න පුළුවන් එයා දැන් ධම්මානුපස්සනාවේ නීවරණ කොටසට වගේ අවතීර්ණ වෙලා තියෙනවා කියලා. අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති තංච පජානාති. ඔය විදිහට දේශනාවේ ඉනවා මේ කලින් නොතිබිච්ච කාමච්ඡන්දයක් ඔන්න දැන් හට ගන්නවා කියලා. ඒ තරම් බොහොම පිරිසුදුව දැක ගන්න පුළුවන් පරිසරයක් මේ හිත ඇතුලේ තියෙනවා. කියන්නේ ඒ බඳුවේ පිරිසුදු පැහැදිලි බවක් වඩපු සමාධියක් තමයි දැන් ඒ කාරණා වෙන්වෙන් වශයෙන් දැක ගන්න පුළුවන් අවස්ථාව යෝගාවචරණ සලස්සලා දීලා තියෙන්නේ. මේ විදිහට විස්තර කරද්දී දැන් මේ හැම සිතුවිල්ලක් ගානේම එතකොට ඒ සිතුවිලි වල යථා ස්වභාවය යෝගාවචරණ හඳුනා ගන්න පුළුවන්. මේ සිතුවිල්ලක් හට ගන්න ආකාරය, සුළු මොහොතක් පවතින ආකාරය, ඉක්මනටම ඒක බොඳ වෙලා, දිය වෙලා නොපෙනී යන ආකාරය. නැවත සිතුවිල්ලක් හට ගන්න ආකාරය, සුළු මොහොතක් පවතින ආකාරය, බොඳ වෙලා දිය වෙලා යන ආකාරය. ඉතින් මෙහෙම යම්සි යෝගාවචරයේ දකින්නවා නම් අත් වශයෙන් මෙයා දකින්නේ මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය. වේදනා සම්බන්ධයෙන් ඒවා ක්ෂණිකව ඇති වෙලා නැති වෙලා යන එක දැක්කත් අනිත්‍ය ලක්ෂණයක් තමයි ඇති වරුම් ගන්න. ඊළඟට සංඥාවන් යොහුසුලව ඇති වෙලා නැති වෙලා යනවා දැක්කත් ඒ තුලිනුත් අනිත්‍ය සංඥාව සම්බන්ධයෙන් අවබෝධයක් තමයි ඇති කරගන්නේ. ඊළඟට විතර්ක සිතුවිලි ඒවා යොහුසුල ඇති වෙලා නැති වෙලා යන හැටි දැක්කා. එතනොත් මේ අනිත්‍ය සංඥාවක් තමයි එයා උපදවා ගන්න. එතකොට මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය මුල් කරගත් අවබෝධය එක්තරා අන්දමින් කියනවා නම් විපස්සනා ඥානයන්ගේ එක මූලික අවස්ථාවක් කියන්න පුළුවන්. අනිකුත් විපස්සනා ඥානවලට දොර විවෘත කරන ඥානයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට යම්සිකෙනෙක් දැන් ප්‍රත්‍යක්ෂයක් වශයෙන්ම අනිත්‍ය ලක්ෂණය හඳුනාගෙන තියෙනවා නම් ධර්ම මාර්ගයේ සෑහෙන දුරකට එයා ගමන් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේකට මම එකතු කරන්න කැමති කන්ද සංයුත්තේ එන සූත්‍රයක්. කන්ද සූත්‍රය කියලාමයි මේ සූත්‍රයට නම යෙදිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා රූපං භික්කවේ අනිච්චං විපරිණාමී අඤ්ඤතා භාවී. මහණෙනි මේ රූපය අනිත්‍යයි, වෙනස් වීමකට භාජනය වෙනවා, අන්‍ය ආකාරයකටපත් වෙනවා. දැන් මේ තියෙන ආකාරය නෙමෙයි ඊළඟ මොහොතේ තියෙන්නේ. ඊළඟ මොහොතේ තියෙන ආකාරය නෙමෙයි ඊට පස්සේ මොහොතේ තියෙන්නේ. ඉතින් මේ හැම තිස්සෙම වෙනස් වෙනස් ස්වභාවවලට ස්වරූපවලටපත් වෙනවා. වේදනා අනිච්චා විපරිණාමී අඤ්ඤතා භාවී. සංඥා අනිච්චා විපරිණාමී අඤ්ඤතා භාවී. සංඛාරා අනිච්චා විපරිණාමී අඤ්ඤතා භාවී. විඥානං අනිච්චං විපරිණාමී අඤ්ඤතා භාවී. ඒතර මේ ස්කන්ධ පහ ගැනම බුදුරජාණන් වහන්සේ ඒකේ අනිත්‍ය ලක්ෂණය, ඒක වෙනස් වෙන ආකාරය ගැන, අන්‍ය ආකාරයකට පත් වෙන ස්වභාවය ගැන විස්තරයක් කරනවා. දැන් මේක තාම කෙනෙක් දැක්කේ නෑ. හැබැයි ප්‍රත්‍යක්ෂක් වශයෙන් තමන් වෙතට අවධානය යොමු කළා, අර හදාගත්ත සමාහිත බවක් පාවිච්චි කළා, සතියක් පාවිච්චි කළා, තමා තුල මේක දැකලා නෑ හැබැයි තාමත් කෙනෙක්. මේක මේ දැන් බුද්ධ දේශනාවක් මේ අහන්නේ, සුතමේ ඥානයක් ඇති කරගන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ භික්කවේ ීමේ ධම්මේ ඒවං සද්ධාති අදිමුච්චති අයං උච්චති සද්ධානුසාරි. එතකොට මේ කියපු ධර්මය ගැන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල විශ්වාසයක් ඇති කරගන්නවා. මේක එහෙම වෙන්න ඕනේ. මේ රූප අනිත්‍යයි, වෙනස් වෙනවා, නිරන්තරයෙන් අන්‍ය ආකාරයකට පත් වෙනවා, එක විදිහකට තියෙන්නේ නැහැ. මේක ඇත්ත වෙන්න ඕනේ. වේදනා ගැනත් ඒ වගේමයි, සංඥා ගැනත් ඒ වගේමයි, සංස්කාර ගැනත් ඒ වගේමයි, විඥාන ගැනත් ඒ වගේමයි. එතකොට මේ ශ්‍රද්ධාවෙන් භාගතුන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන ගතිය. මේ කියලා දීපු අනිත්‍ය ලක්ෂණය හොඳට හිතින් විශ්වාස කරන ගතියක් කෙනෙක්ගේ හිතේ ගැඹුරට ඇති වුණා නම් එයා සද්ධානුසාරී තැනැත්තෙක් කියලා දේශනා කරනවා. එතකොට දේශනා කරනවා ඔක්කන්තෝ සම්මත්ත නියාමං සප්පුරිස භූමින් ඔක්කන්තෝ වීතිවත්තෝ පුතග්ජන භූමින්. එයා මේ සප්පුරිස භූමියකට බැහැගත්තා. කලින් හිටිය පුතග්ජන භූමියෙන් අයින් වුණා. අබබ්බෝ තං කම්මං කාතුං යං කම්මං කත්තා නිරයන්වා තිරච්ඡාන යෝනින්වා පෙත්තිවිසයන්වා උපජ්ජෙය්‍ය. යම්කිසි අකුසල කර්මයක් කළා අපාගත වෙන්න තිරස් මේ තිරස්චීන තිරිසන්නාත්මයකට යන්න නිරයට යන්න අවස්ථා තිබුණා නම් අන්න ඒකත් වලකිනවා. අබබ්බෝච තාව කාලං කාතුන් යාව න සෝතාපට්ටි ඵලං සච්චිකරෝති. ඒතර මේ තැනත්තා මේක දිගට දිනු කරනවා නම් නම් සෝත මේ සෝතාපට්ටි ඵලයටපත් නොවි ජීවිතේ කෙලවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ මැරෙන්න කලින් සෝවන් වෙනවා. ඔන්න ඒ වගේ ප්‍රකාශයක් එනවා. ඊට පස්සේ මේක තවත් පැත්තක් විස්තර කරනවා ධම්මානුසාරී පුද්ගලයා ගැන. එයා අර බුදුහාඳුරෝ කියපු ඒ අනිත්‍ය ලක්ෂණය ශ්‍රද්ධාවෙන් අදහනවා වෙනුවට එයා ටිකක් තර්ක කරලා බලනවා. කොහොමද මේක වෙන්නේ? සමහරවිට අද කාලේ හැටියට කියන්න පුළුවන් ඔන්න විද්‍යාවත් එක්ක චුට්ටක් ඉතින් ගාවලා බලනවා. තමන්ගේ තියෙන අනිකුත් ඥානයන්ගෙනුත් පොඩ්ඩක් එයා විමසලා බලනවා මේක ඇත්තද? මේක කොහොමද වෙන්නේ? එතකොට එයා තර්කයෙන් හොඳට චින්තාමය ප්‍රඥාවකුත් පාවිච්චි කළා. දැන් එයා හොඳට මේ தত্ত্বය තේරුම් ගන්නවා. ඒක ධම්මානුසාරී මට්ටමක් වශයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් අර විදිහට මේ ධම්මානුසාරී පුජ්‍යලයා ගැනත් එයාටත් තිරයට යන්න විදිහක් නැහැ, අපාගත වෙන්නේ නැහැ, තිරිසන් යෝනියට යන්නේ නැහැ කියලා ආනිසංස දේශනා කළා. එයාටත් මරණයට කලින් සෝවාන් වීමේ හැකියාව තියෙන බවත් දේශනා කරනවා. දැන් මේ තාමත් හැබැයි ප්‍රත්‍යක්ෂයක් වශයෙන් දැනගෙන නෙමෙයි, දැකගෙන නෙමෙයි. ඊට පස්සේ සෝතාපන්න පුජ්‍යලයා ගැන තමයි ඒ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන ගැනීම, දැක ගැනීම දේශනා වෙලා තියෙන්නේ. යෝභික්කවේ ඉමේ ධම්මේ ඒවං ජානාති ඒවං පස්සති අයං උච්චති සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ. යම් කෙනෙක් එයා දිනු කරගත්ත සතියක් පාවිච්චි කළා, එයා දිනු කරගත් එකඟතාවයක් සමාධියක් පාවිච්චි කළා, සමාහිත බවක් පාවිච්චි කළා, දැන් මේ එක එකක් ගානේ හොඳට විමසා බලමින් මේ තමා තුල වේදනාවක් හටගද්දී ඒක දැන් මේ විමසලා බලන්නේ, තමා තුළ සංඥාවක් හටගatti ඒක ගැන විමසලා බලන්න. එතන වර්තමාන මොහොතේ තමා තුළ යම්කිසි විතර්කයක් පහළනකොට, සිතුවිල්ලක් පහළනකොට එතන දැන් හොඳට නුවණින් විමසලා බලනවා. දැන් එතකොට මේ විශ්වාස කිරීමක් නෙමෙයි තියෙන්නේ, ශ්‍රද්ධාවෙන් ඇදහිීමක් නෙමෙයි, ප්‍රත්‍යක්ෂයේ මුල් කර ගැනීමක්, තමා වෙතම අවධානය යොමු කළ බැලීමක්. එතනින් එයා තුළ අවබෝධ වෙන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයක්, අනිත්‍ය ලක්ෂණය පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානයක්. එයාට දැන් ආයෙත් මේ අන්ධභක්තියකින් හෝ හුදෙක් ශ්‍රද්ධාවකින් හෝ සුතමේ ඥානයකින් හෝ චින්තාමේ ඥානයකින් විශ්වාස කරන ගතියක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තමා තුළම දැකලා, ඇහැටම දැකලා, ප්‍රත්‍යක්ෂයක් වශයෙන්ම අවබෝධ වෙලා ආයෙ දැන් ඉතින් ඒක වෙනස් කරන්න බෑ. මොකද එයාම දැක්කා. දැන් වෙන කවුරු හරි ඇවිල්ලා ගියොත් නෑ, ඔතන තියෙන්නේ දිගට පවතින ස්වභාවයක්. ඔක්කොම එකට ඇලිලා තියෙන එක ඝණයක් ඔතන තියෙන්නේ කියලා යා කවුරුහත් කිව්වට ඒක පිළිගන්නේ නැහැ. මොකද ඒ තමා තුලින්ම දැක්කා ඒක. හොඳට සතියක් දිනු කරගත්තා. සම්පජඤ්ඤයක් දිනු කරගත්තා. විනිවිද යන ප්‍රඥාවක් දිනු කරගත්තා. ඒ ප්‍රඥාව විනිවිද යන ඒ අවබෝධය වැඩෙන්න ඒ අරමුණු දැකලා ඒගොල්ලන්ගේ යථා ස්වභාවය තේරිලා අන්න යාතුර නුවණක් ඉපදිලා තියෙනවා. ඒ මට්ටම සෝතාපන්න මට්ටමක් වශයෙන් මේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. එතකොට මින්වත් අපිට තේරෙනවා මේ දැන් සෝතාපන්න කියන මට්ටම එහෙමනම් ගැඹුරු මට්ටමක්, ප්‍රත්‍යක්ෂ නුවණක් සහිත මට්ටමක් වශයෙන් හඳුනගන්න පුළුවන්. දැන් එතකොට මේ කාරණාවටම තව එකතු කරන්න පුළුවන් මේ සතිපට්ඨාන සංයුත්තේ එන පදේශ සූත්‍රය. එතෙන්දී එක්තරා අන්දමක ධර්ම සාකච්ඡාවක් ඇති වෙනවා. එක් ස්වාමීන් වහන්සේ කෙනෙක් අහනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන්, සේකෝ සේකෝති ආවසෝ අනුරුද්ධ වච්චති කිත්තාවතානුකෝ ආවසෝ සේකෝ හෝති. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ සේක පුජ්‍යලේක් කියලා කියනවා. හික්මින තැනැත්තෙක් කියලා කියනවා. කෙතකින්ද කෙනෙක් හික්මින තැනැත්තෙක් වෙන්නේ? එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, චතුන්නංකෝ ආවසෝ සතිපට්ඨානානං පදේ සංභාවිතත්තා සේකෝ හෝති. මේ සතර සතිපට්ඨාන ධර්මයක් තියෙනවා, කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා. මේකෙන් කුමක් හෝ ප්‍රදේශයක් හොඳට දියුණු කළපු කෙනෙක් සේක පුජ්‍යලයක්, හික්මින පුජ්‍යලයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් කියලා දේශනා කරනවා. උදාහරණයක් වශයෙන් කියමු, අපි එයා පටන් ගත්ත කායනුපස්සනාවක ආනාපාන සතිය වඩන්න පටන් ගත්තා, සක්මන් භාවනාවක් වඩන්න පටන් ගත්තා. ඉතින් ඒකෙම සෑහෙන ගැඹුරකට යනවා. දැන් තාම වේදනානුපස්සනාවක්වත් චිත්තානුපස්සනාවක් ධම්මානුපස්සනාවක් කරන්නේ නැහැ. දැන් සෑහෙන කාලයක් තිස්සේ කායानुපස්සනාව කරනවා. හොඳට දැන් කයේ හිත පවත්වන්න පුළුවන් ගතිය ඇති වෙලා. ආස්වාසේ නැත්තම් පිම්බීම් හැකිනම් වල නැත්තම් කය තුල පහළ වෙන විවිධ ධාතු ලක්ෂණ වල ඉරියව් වල නැවත නැවත හිත පවත්වන්න පුළුවන්. සිහිය පවත්වන්න පුළුවන්. හිත එකඟ කරගන්න පුළුවන්. එතකොට මේ හිත එකඟ වෙන්න සිහිය පවත්වන්න පවත්වන්න අර කියපු සති සම්පජඤ්ඤය දැන් ඔන්න වැඩෙනවා. සති සම්පජඤ්ඤය වැඩෙන්න වැඩෙන්න මේ ඉරියව් වල තියෙන අනිත්‍ය ලක්ෂණ යාට තේරෙන්න පටන් ගන්නවා. නැත්නම් ධාතු ලක්ෂණ වල තියෙන අනිත්‍ය ලක්ෂණ යාට තේරෙන්න පටන් ගන්නවා. ආස්වාස ප්‍රස්වාසයක තියෙන අනිත්‍ය ලක්ෂණය තේරෙන්න පටන් ගන්නවා. ආස්වාස ප්‍රස්වාස කියන මට්ටමත් අභිභවා ගිහිලා මෙතන හුදු ධාතු ස්වභාවයක් තියෙන්නේ. නැත්නම් වායෝ ධාතුවක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. චලන රාශියක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒ බොහොම සූක්ෂම මට්ටමකින් මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ගන්නවා. ඒ කියන්නේ කායानुපස්සනාවේදීත් අර සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා මේ බුදු දේශනාවේ එන කොටස් ඒ සතිපට්ඨාන භාවනා කොටස. කියන අවධානය යොමු කරාම ඔන්න ඔය වගේ අවබෝධයක් විශේෂයෙන්ම අනිත්‍ය ලක්ෂණය මුල් කරගත්ත අනිත්‍ය ඥානයක් තමයි මේ යෝගාවචරය තුළ පහළ වෙන්නේ. දැන් මේ தত্ত্বය මේ ඥානය සෑහෙන දුරට මෝරපු මට්ටමක් එහෙමනම් අපි සේක පුජ්‍යලයක් වශයෙන් හික්මන තැනැත්තෙක් වශයෙන් හිතා ගන්න පුළුවන්. ඉතින් ඇතම් කෙනෙක් මේ කායानुපසනාවෙන් ටික දුරක් ඇවිල්ලා ඊට පස්සේ ඒකේ වැඩි දුර යන්නේ නැතුව එයා වේදනानुපසනාවට මාරුණා. වේදනानुපසනාවේ අර වගේම සෑහෙන ගැඹුරකට කරගෙන යනවා. එතකොට අර අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රබලව වැඩෙන්න ගන්නවා. ඉතින් එතකොට අන්න එයා සේක මට්ටමකට පත් වුණා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් එහෙම නැත්නම් අපිටම කායानुපසනාවක් ටිකක් කළා වේදනानुපසනාව අපිටම එයාට මග හැරුණා එච්චර කරන්න ගියේ නැහැ. හැබැයි ආ චිත්තानुපසනාව දැන් කරනවා. හිත දිහා හොඳට බලනවා. හිතේ පහළ වෙන විවිධ සංඥා හඳුන ගන්නවා. සිතුවිලි හඳුන ගන්නවා. එක එකක් ගානේ දකිනවා. ඒ එක එකක තියෙන ඇති වෙන නැති වෙන ස්වභාවය, සමුදය, වය ස්වභාවය ආ හොඳට දකිනවා. දැන් මේ හිත තුලින් චිත්තानुපසනාවත් තුලින් අර ගැඹුරු අනිත්‍ය නුවණ එයා උපදව ගන්නවා. ඒ මට්ටමින් සමහරට ආසේක තත්වයට පත් වෙනවා. ඉතින් මේ වගේ ඇත්තටම මේ සතිපට්ඨාන හතරේ කොපමණක් එක එක අනුපස්සනාව යෝගාචරයක් ඇසුරු කරනවාද කියන එක එක එක්කෙනා මත තීරණය වෙනවා. අනිවාර්යයෙන්ම අපිට සටහනක් ඇඳලා කාල සටහනක් ඇඳලා දෙන්න බෑ. ඔයා එක අවුරුද්දක් කායानुපස්සනාව කරන්න, ඊළඟ අවුරුද්දේ වේදනානුපස්සනාව කරන්න, ඊළඟ අවුරුද්දේ චිත්තානුපස්සනාව කරන්න, ඊළඟ අවුරුද්දේ ධම්මානුපස්සනාව කරන්න කියලා එහෙම අපිට මේ කාල නිර්ණයක් කරන්න බෑ. මේක යෝගාවචරය මත තමයි තීරණය වෙන්නේ. ආ කොපමණ ඒ තුළ කාලය ගත කරනවද, කොපමණ අවබෝධයක් යාගේ හිතේ ලැබෙනවද, දියුණු වෙනවද. ස්වාභාවිකවම ඊළඟ පියවර වලට යාගේ හිත අවතීර්ණ වෙනවද. චිත්ත නියාමයක් වශයෙන්, ධර්මතාවක් වශයෙන්, හේතුඵල දහමක් වශයෙන්. ඉතින් ඒක එකතකින් බැලුවාම හේතුඵල දහමට අනුව සිද්ධ වෙන දෙයක්. එහෙනම් මේ විවිධ ප්‍රදේශ ඇසුරු කළා කෙනෙකුට සේක පුජ්ජලේ බවට පත් වෙන්න පුළුවන්. දැන් ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් අහනවා මේ අනුරුද්ධ සාමින් වහන්සේගෙන්ම. අසේකෝ අසේකෝති ආවසෝ අනුරුද්ධ උච්චති. කිත්තාවතානුකෝ ආවසෝ අසේකෝ හෝති. දැන් මේ අසේක පුජ්ජලේක් කියලා කියනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලා කියනවා. මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ කවුද? එතකොට අනුරුද්ධ සාමින් වහන්සේ උත්තර දෙනවා. චතුන්නංකෝ ආවසෝ සතිපට්ඨානානං සමත්තං භාවිතත්තා අසේකෝ හෝති. මේ සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රබල අන්දමින් හැම සතිපට්ඨානයක්ම සම්පූර්ණ වශයෙන් වඩපු කෙනා අසේක පුඤ්ජලයක් නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් කියලා දේශනා කරනවා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ කායानुපස්සනාවේ සෑහෙන පරිශීලනයක් කළා තියෙනවා. වේදනානුපස්සනාව සෑහෙන පරිශීලනය කළා තියෙනවා. චිත්තානුපස්සනාව සෑහෙන පරිශීලනය කළා තියෙනවා. ධම්මානුපස්සනාව සෑහෙන පරිශීලනය කළා තියෙනවා. ඒ කියන්නේ හැම අනුපස්සනාවක් ගානෙම ප්‍රබල ඥානයක් උපදව ගන්න උන්වහන්සේම නම් සමර්ථ වෙලා තියෙනවා. ඒ හාත්පසින් ඒ සියලු අනුපස්සනාවන් ඇසුරු කරපු ගතිය මේ පිළිතුරේ එහෙමනම් සඳහන් වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ අර මුල් මට්ටමේදී වුණත් සති සම්පජඤ්ඤය දිනු වෙන මට්ටමේදී වුණත් කෙනෙකුට සේක මට්ටමකටපත් වෙන්න පුළුවන්. ඒක තමයි මේ සති සම්පජඤ්ඤාය සංවත්තති කියන මේ කොටසෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඒකේ තාම පරිපූර්ණත්වයක් නැහැ. හැබැයි වැඩේ පටන් ගන්න තියෙනවා. ගැඹුරකට ප්‍රත්‍යක්ෂයක් දක්වා ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදවා ගන්න දැන් එයා වෑයම් කරනවා. මුලදී තිබුණේ නිකන් අපි තුමු ඝන සංඥාවක, දැන් ඒ ඝන සංඥාව බිඳිලා ගිහිල්ලා සමූහයක් දකින්න පුළුවන් తත්වය දැන් ඒ හිතේ ඇති වෙලා තියෙනවා. අපි තුමු උදාහරණයක් වශයෙන් අපි කෙනෙක් පිම්බීම් හැකිලීම් භාවනාව කරන්නේ. එතකොට පිම්බීමක් හැකිලීමක් කියලා තමයි සම්මුතියෙන් එයා පටන් ගත්තේ. හැබැයි කාලයක් යනකොට එයාට පිම්බීමක් හැකිලීමක් කියලා මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. ඒ පිම්බීමක් පටන් ගන්න තැන ඉඳලා අවසන් වෙන තැන දක්වාම බලාගෙන ඉන්න පුළුවන්. හැකිලීමක් පටන් ගන්න තැන ඉඳලා අවසන් වෙන තැන දක්වා බලාගෙන ඉන්න පුළුවන්. තවත් කාලයක් කොහොම කරගෙන යනකොට එයාට තේරෙන්න පුළුවන් මෙතන මේ එක පිම්බීමක් නෙමෙයි තියෙන්නේ. පිම්බීම නිකන් කැඩිලා පේන්න පුළුවන්. කුඩා කුඩා පිම්බීම් රසක්. හරියට නිකන් පඩි පෙළක් නගිනවා වගේ. කුඩා කුඩා පිම්බීම් රසක ස්වභාවයක් සමහර විට යෝගාවචරයට හඳුන ගන්න පුළුවන්. එහෙම නැත්නම් පඩි පෙළක් බහිනවා වගේ කුඩා කුඩා හැකිලීම් රසක් සමහර විට යෝගාවචරයට හඳුන ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර මුලදී අපිට එකපාරටම මෙතන සමූහයක් රාශියක් දැක ගන්න බැහැ. නමුත් ඒ අරමුණටම නැවත නැවත හිත නංවමින් සමාධිය දිනු වෙන්න දිනු වෙන්න තීක්ෂණව මේ කටයුත්තේ නිරත වෙන්න නිරත වෙන්න තමයි දැන් ඔන්න සති සම්පජඤ්ඤය දිනු වෙලා මෙතන තියෙන මේ සමූහය දැක ගන්න අවස්ථාව සැලසෙන්නේ. හොඳට හේතු විස්තර දැක ගන්න ඒ යෝගාවචරයට අවස්ථාවක් සැලසෙන්නේ. එවනම් පින්වත්නි අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කරේ මේ සති සම්පජඤ්ඤාය සංවත්තති කියන කොටස. ඒක විශේෂයෙන්ම විපස්සනාව මුල් කරගත් කොටසක්. ඒකේ තවත් ගැඹුරක් තමයි අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන් ආසවාණං කයාය සංවත්තති කියන තවත් ගැඹුරු මට්ටමක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දැන් මේ තුන්වෙනි විපස්සනා මුල් කරගත් සති සම්පජඤ්ඤයට හේතු වෙන සමාධියක් දේශනා කළා. ඊළඟට දේශනා කරනවා තවත් සමාධි භාවනාවක් තියෙනවා මේ ආශ්‍රවයන් ඡේවීම පිණිස හේතු වෙන කියලා. ඒ ගැන එහෙමනම් අපි ඊළඟ සතියේදී සාකච්ඡා කරමු. මොකද එතනත් අපිට සෑහෙන ප්‍රදේශයක් සාකච්ඡා කරන්න අවස්ථාව තියෙනවා. ඒම කාරණාව ඊළඟ සතියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තුෙන් අද ධර්ම දේශනාව මම මෙතකින් සමාප්ත කරනවා. මේ සියලු දෙනාම එහෙමනම් අද ධර්ම දේශනාව මුල් කරගෙනත් තමන් තුළ ධම්ම අවබෝධයක් ඇති කරගෙන තමන් වඩන භාවනාවට මේ තුලින් යම් මඟ පෙන්වීමක් ලබාගෙන තමන් වඩන භාවනාව නිවැරදිව සාර්ථකව වඩන්න උත්සාහත් වෙන්න කියලා ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, මේ පින්වත්ත අද දවසේත් ධර්ම දේශනාව මුල් කරගෙන එහෙමත් නැත්නම් තමන් වඩන භාවනාව මුල් කරගෙන යම් කෙසේ ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
අරුණ මහත්තයාත් එසවීම කළා තිබෙනවා ඔබගේ පැනේ ඉදිරිපත් කරන්න.
ධර්ම සරණයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
මගෙත් කරන්ට් එක ගිහින් තියෙන කොයි වෙලේ නතර වෙයිද දන්නේ
නැහැ.
ඒ මුලත් මම මෙතන පිටින් සම්බන්ධ වෙන්න බලන්න මොබයිල් එකකින් හරි.
හරි.
මෙතන ස්වාමීන් වහන්සේ අපිට අද කරපු වැඩගත් දේශනාවේ දෙවෙනි කාරණේ සහ තුන්වෙනි කාරණය සම්බන්ධයෙන් අහන්න තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ගැටළු සහගත තැන. ඒ කියන්නේ අර ආලෝකමත් ස්වභාවය රාත්‍රී කාලේ භාවනාවේ කියන පරයන්කයක් නැතුව ලැබිච්ච අවස්ථාවක් ගැන එක්තරා යෝගියෙක් අත්විඳලා තියෙනවා. ඒක තුන්වෙනි කොටසට සම්බන්ධයි කියන හැඟීමක් තියෙනවා. ඒ ගැන පැහැදිලි කරගන්න. අවසරදී ස්වාමීන් වහන්සේ.
හා හොඳයි, කියන්න බලන්න.
ස්වාමීන් වහන්සේ, එතකොට දැන් ඉස්සරේ ඉස්තර කරපු යෝගියා, ඒ යෝගියා ඊට පස්සේ අවුට් 46කට විතර ඉස්සෙල්ලා වුණා. එයාව යමුනා උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙන ගන්න. එතකොට එයාට අවුරුදු 21කට කිට්ටු වෙනවා. අර ඉස්සෙල්ලා සිද්ධියට මාස 4කට 5කට විතර පස්සේ. එතෙන්දී ඇති වෙච්ච අර නවක වදිය, ඒ වගේම ඒ පිරිසේ කතා කරන භාෂා, ඒ වගේ දේවල් නිසා ඒ පුද්ගලයාට ඒ චර්යා රටාවන් දරා ගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ල සඳහන් කරා ගිය සතියේ එයා භික්ෂුන් වහන්සේ කෙනෙක් වගේ මාස ගාන කොහොම ශික්ෂණයෙන් යුතුව ගත කරා කියලා. ඉතින් මේක උඩට පල්ලාට කැරකිලා වැටිච්ච වගේ තත්ත්වයක් එයාට අත්විඳින්න උනේ. එතකොට එයාට ඇති වුණා වෙනවචන වලින් කිව්වොත් විභව තණ්හා. මෙතනින් කොහොම හරි ගැලවෙන්න ඕනේ කියන හැඟීම. එතකොට එයා අමුතුම දෙයක් කරා. අර යසරේ කිව්ව වගේ ධ්‍යාන තත්ත්ව ලැබපු අවස්ථාවල එයා කරපු එක දෙයක් තමයි එයා රාත්‍රී කාලවල සොහොන් පිට නිවනට ගියා. කාරණා දෙකක් පරීක්ෂා කළා. රාත්‍රී 12 පහු වෙලා එකක් තමයි එයාට ඕනකම තිබ්බා යක්ෂ භූත ප්‍රේත ආදියන්ගෙන් එයාට හානියක් වෙයිද කියන ටෙස්ට් කරලා බලන්න. දෙවෙනි කාරණය තමයි ඒ වගේ බය හිතෙන අවස්ථාවල එයාට සමාධි තත්ත්වය ගන්න පුළුවන්ද කියන එක එයාට පරීක්ෂා කරන්න අවශ්‍ය වුණා. ඒ වගේ දෙයක් මේ අවස්ථාවේ එයා කරා. මේ කියන උසස් අධ්‍යාපන ආයතනයේ තිබ්බේ එක්තරා කැලෑ ප්‍රදේශයකට අම්පාරේ කිට්ටුව. එතන තිබ්බ විශාල වැවක් කොණ්ඩිපත් වාන වැව. ඒකේ රාත්‍රී කාලයට අලියෝ එනවා. ඉතින් එක් දවසක තනි අලියෙක් ඉන්නවා කියලා ආරංචි වුණා ඊට රාත්‍රියේ. ඊට පස්සේ එයා එතෙන්න ගියා. හැබැයි එයාගේ දිවිනහ ගන්න නෙමෙයි. එයාට ඕනකම තිබ්බ කොච්චර මේ අලියට කිට්ටු වෙන්න පුළුවන්ද කියලා අත්හදා බලා. එයා ඉස්සෙල්ලම සුළඟේ දිශාව බලාගත්තා. ඊට පස්සේ අලියට ඒක දැනෙන්නේ නැති වෙන්න කිට්ටු වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම අහලා තිබ්බා සත්තුන්ට දැනෙනවා මිනිස්යෙන්ගේ හරි එනම් සත්ත්වයෙන්ගේ හරි හිත කලබල වෙලා තියෙනවා නම් ඒක දැනෙනවා කියලා. ඊට පස්සේ එයා අර ධ්‍යාන තත්ත්ව ඉස්සර ලැබපේවා උදව් වෙන්නේ නැති. එයා හිත සංසුන් කරා පුදුම ආකාරයකට මැදහත් තත්ත්වයක. ඒත් එක්කම තවත් කිප් වෙන්න ඉතාමත්ම වේගයෙන් එයා ඒ සියලුම දේවල් සමබර කරගත්තා. ඒ කියන්නේ ඇවිදගෙන යනවා ශබ්ද ඇහෙන්නේ නැති වෙන්න, ඒ වගේම හිත සංසුන් කරගන්නවා සතාට දැනෙන්නේ නැති වෙන්න, වගේම තමනු ශාන්ති තත්ත්වයකටපත් වෙන්න. ඔය වගේ දේවල් කරගෙන යද්දී අඩි 15ක් 20ක් විතර එයා අලියට කිට්ටු වෙනකොට කවදාවත් එයා කියවලා නැති බලාපොරොත්තු වෙච්ච නැති තත්ත්වයක් ඇති වුණා. එක පාරකම එයාට තේරුණා අලිය ඇතුළට ගියාම. ඒ කියන්නේ දැන් අපිට අපේ ඇඟේ බර දැනෙනවා ස්වාමීන් වහන්සේ. අපි ඉන්නකොට පුද්ගලයන් කියන එක කිනාට හිත යොමු කරොත් ශරීරය ඇතුළට තේරෙනවා. අන්න ඒ වගේ දෙයක් අර අලියාගේ ශරීරයෙන් ගැන කියලා. ඒවිත ඒ සිද්ධිය වෙනකොටම එක පාරටම හිස දෙහිසින් එයාගේ පුද්ගලයාගේ ලොකු ආලෝක තත්ත්වයක් ඇති වුණා. ඒක ඔය සිද්ධියත් එක්කම හැම පැත්තම විසිරිලා එයාට ආලෝකමත් බව පරිසරය ආලෝක නැහැ, රාත්‍රිය තමයි. නමුත් එයාට දැනුණා විශාල සුදු පැහැති ආලෝකයක් විහිදෙනවා වගේ. ඊට පස්සේ තිබ්බේ කැලේ ගස් දිහා බලනකොට අර දේම එයාට කරන්න පුළුවන්. ඒ කියන්නේ ගස්වල ඒ ස්වභාවය කැලේ මුළු කැලේම ස්වභාවය එයාට තේරුණා. අර අලියාගේ ස්වභාවය වගේ දෙකේ වෙනසක් තේරුණා. ඒ කියන්නේ ජීවී සත්ත්වයේ මෙහෙමයි මේක මෙහෙමයි. ඊට පස්සේ හඳ තිබ්බ දවසක් එයා හඳ දිහා බැලුවා. හඳේ ස්වභාවය එයාට තේරුණා 50% පිට. ඊට පස්සේ එයා යොමු කරා තරු 30%ට. තරු වලට තත්ත්වය නම් එයාට දැනගන්න බැරි වුණා. ඒ වගේ තත්ත්වයකට ගන්න බැරි වුණා. එතකොට මේ යෝගාවචරයට හිතෙන්නේ පසුකාලීනව ධර්මයේ දියුණු කරාට පස්සේ ධර්ම දැනුම දියුණු කරාම ඒ වගේම ඒ සිදුවෙච්ච සිදුවීම් පරම්පරාව දිහා බලනකොට හිතෙන්නේ සම්පජඤ්ඤ සති සම්පජඤ්ඤ තුලින් තමයි ඒක සිද්ධ වුනේ. නමුත් අර අර ඥාන තත්ත්වය එයාට ඒ ඉස්සෙල්ලා ලැබපු තත්ත්වය ඒකේ බලය යම් ප්‍රමාණයකට හේතු වුණා කියන ලස්සනම වැඩේ තමයි ඒ මාස 4-5 ඇතුළත කිසිම භාවනාවක් කියන දෙයක් එයා කරලා තිබ්බේ නැහැ. මේ ගැන ස්වාමීන් වහන්සේ මොකද හිතන්නේ?
මට හිතෙනවා මෙහෙමයි, කාරණා කීපයක්. දැන් අපි භාවනාවකින් බලාපොරොත්තු වෙන එකක් තමයි ඉන්ද්‍රිය සමබර කිරීමක්. දැන් හුඟක් වෙලාවට වෙන ප්‍රශ්නයක් තමයි අපි දිගට භාවනා කරනකොට අපි ටික ටික පරයන්කයට හුරු වෙනවා, ඉඳගෙන භාවනා කරන්න හුරු වෙනවා. සමාධියට ආස කරන කෙනා වැඩි වැඩියෙන් ඉඳගෙන භාවනා කරන පැත්තටම හැරෙනවා. එයාට දැන් සක්මන අමතක වෙනවා, සතිය පැත්තකට යනවා, සමාධිය ඉස්සරහට එනවා. දැන් ඔය වගේ තත්වයකදී දැන් සමාධිය ප්‍රමුඛතාවයක් ගන්නවා, වැඩි කාලයක් නොගින් හිත සමාධිමත් වෙනවා. දැන් එතකොට එයාට මේ වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න අවශ්‍යත් නැහැ. එයාට සමාධිය ඉක්මනට ගන්න පුළුවන්. වාඩි වෙලා විනාඩියෙන් දෙකෙන් ඔන්න හිත සමාධියට යනවා. හිටගෙන ඉන්නකොටත් ඔන්න හිත ඕන්නම් සමාධියට දාන්න පුළුවන්. ඇවිදිනකොටත් ඔන්න දැන් ඊට පස්සේ සමාධියට දාන්න පුළුවන්. දැන් මේ සමාධිය එයාගේ වශීතාවයකට වගේ පත් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ඇතම් කෙනෙක්ගේ ওই සමාධි ලක්ෂණේ හරි ප්‍රබලයි. ඒගොල්ලන්ට වැඩිය සතිය දිනු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ සමාධිය හදාගන්න. සමාධිය හදාගත්තට පස්සේ හැබැයි සතිය යටපත් වෙන්න පුළුවන්. ඒ අවධානම තියෙනවා. ඒ වගේමයි අර සමාධියේ තියෙන චමත්කාරය නිසා සමාධියට අහු වෙනවා. ඒක තමයි ඊළඟට එයා ප්‍රබලව දිනු කරන්නේ. ඉතින් ඒ සමාධිය වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන් අරතරන් අර ධ්‍යාන වශීතා නොකර උනත් කෙටි කාලයකට ඒ යම් යම් හැකියාවන් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඇතම් අය ප්‍රකාශ කළ තියෙනවා යාට දැන් තව කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන්, නැත්නම් බිත්තියක් හරහා දැන් බලන්න පේන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් ඇතම් තැන්වල ඇහෙනවා. ඉතින් සමහරට ඇත්ත වෙන්නත් පුළුවන්. මොකද අර මේක සම්පූර්ණයෙන් හොඳට වශී කළා ඕන වෙලාවක හදන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා නැහැ. නමුත් ඉඳලා හිටලා මේ සමබරතාවය ඇති වුණාම ඔය කියන ලක්ෂණ පහළ වෙනවා. දැන් හිතන්න අපි මොකක් හරි වැඩක් කරන්න ගියාම ඒ වැඩේ සමහරලාට හරියනවා, සමහරලාට වරදිනවා. හැබැයි හොඳට මේ ගැන හොඳ ප්‍රාගුණ්‍යයක් තියෙනවා නම් හැම දෙයක්ම හරියා ගන්න පුළුවන්. ඒ කියන්නේ එයා දැන් එයා ක්‍රමසහවිදි දන්නවා, ඒක නිවැරදිව කරන්න දන්නවා, ඒක හැම අගින්දම් මුල දක්වාම දන්නවා. ඒ නිසා එයා මේ වැඩේ සාර්ථකව හැමතිස්සෙම ඉෂ්ට කරගන්න අවස්ථාව සැලසෙනවා. නමුත් ඇතම් කෙනෙකුට එහෙම එකක් නැහැ. සමහර වෙලාවට හරියනවා, සමහරලාට තින් වරදිනවා. ඔන්නේ සමහර වෙලාවට හරියන සමහරලාට වරදින වගේ මට්ටමක් තමයි දැන් මම මේ කියන්නේ. අර සමාධි විවිධ සමාධි ධ්‍යාන ඔක්කොම වශී කළා, ඒක අගතැන්පත් මට්ටමකට පැමිණලා නෙමෙයි. ඒවා යම් යම් ප්‍රදේශ පරිහරණය කරද්දිත් ඉඳලා හිටලා ඔය වගේ තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. මේ පස්සේ ඉතින් ඕවා දුර්වල වෙලා ඔය කුසලතාවයන් නැති වෙලා හිත සාමාන්‍ය මට්ටමකටපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා වෙන්න පුළුවන් මේ අරුණ මහත්තයා කියන කතාව වෙන්න පුළුවන්. මොකද සමාධි හිත වැඩෙන්න ගත්තට පස්සේ ඒකේ ලොකු ප්‍රබල බවක් තියෙනවා. ඒකේ විවිධ කුසලතාවයන් තියෙනවා. ඉතින් ඇතම් යෝගාවචරයන් මේ කුසලතාවයන් සහිතයි. තියාට සමහරට පෙර භවයන් වලදී එබඳු ධ්‍යාන භාවනා වඩලා සමත භාවනා වඩලා කරපු පුරුද්දක් තියෙනවා. ඉතින් මේ භවයේදී අපි ඒ පාරට වැටුණ ගමන් අර තමන්ට පුරුදු පාරේ හිත දැන් දියුණු වෙන්න පටන් ගන්නවා. දියුණු වෙලා ඒ කලින් තිබිච්ච අතීත හැකියාවන් වල සැරිසරන්න දැන් එයා පටන් ගන්නවා. ඒ නිසා මේ දේවල් වෙන්න පුළුවන් කියලා තමයි මටත් කියන්න තියෙන්නේ. ඉතින් නමුත් හැබැයි මේ දේවල් නෙමෙයි වැදගත් වෙන්නේ. මොකද අපි දන්නවා සමාධියක තියෙන අවධානමත් අද අපි කතා කළා. ඒකට තියෙන්න පුළුවන් ලොල්වීම, ඒකට තියෙන නිකාන්තිය, ඒකේ තියෙන අවධානම, ඒක සමාධිය මුල් කරගෙන අපේ හිතේ වැඩෙන්න පුළුවන් කෙලෙස්, ඒ වගේමයි ඒ සමාධිය මුල් කරගෙනම ක්ලේශයක් වළුනට පස්සේ ඒක අර සාමාන්‍ය මිනිස්සෙකුටත් වඩා හිත තලන්න පුළුවන් ප්‍රභාවය, පෙලන්න පුළුවන් ස්වභාවය, බරපතල තීරණ ගැනීමක් දක්වා යන්න පුළුවන් ස්වභාවය, ඔන්නෙ වගේ අවධානමක් මේ සමාධි හිතේ තියෙනවා. ඉතින් අපි ඒව ගැනත් කතා කළා. ඒ නිසා මේ දෙපැත්තම හොඳින් තේරුම් අරගෙන සමබරව ඉක්මන් නොවි කලබල නොවි යන ගමනක් තමයි අවශ්‍ය වෙන්නේ.
ස්වාමීන් වහන්සේ මෙතෙන්දී දැන් යසරේ කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. ඔව්. ඒ යෝගිය පසුතාලීනම නග රූපම සූත්‍රය කියවනකොට තේරුම් ගත්තා. දැන් මුල් කාලෙදී කිව්වේ පොත්පත් බලලා තමයි එහෙම භාවනා කරන්න පටන් ගත්තේ කියලා. එතකොට ඒ කාලෙත් මහසී සෑඩු ස්වාමීන් වහන්සේගේ පොත්පත් ගොඩක් එයාට මේ ඒවා කෙරෙහි බලපෑම දියුණු කරන්න බලපෑම. ඒ වගේම ඒ කාලෙත් එයා සක්මන කරා. දැන් වගේ ප්‍රචලිත නැති වුණාට සක්මන කරා. එතකොට නගරූපම සූත්‍රය කියවනකොට මතක් වුණා දැන් ඒකේ කාරණා හතක් තියෙනවා. මුලින්ම ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ හිරියොත්තප්ප තුන් තත්ත්වෙදී කියන්නේ කාය වාග් මනෝ කියන එක දෙක තුන එතන. එතකොට බහුශෘත වෙන එක සම්මා වායාම සති සම්පජාන්‍ය. එයාට මතක් වුණා උදේවය ඇති වුණා කියලා එයාට සැරයක්. එතකොට ඊට පස්සේ තමයි මේ සූත්‍රයේ අපූර්ව විදිහට ධානය හතර ගැන කියලා තියෙන්නේ. ඒ කියන්නේ විපස්සනා උපංගම සමතයක් තමයි එතන කියලා තියෙන්නේ. මතකයක් ඇති වුණා ඉස්සෙල්ලා මේක වැදුවා ඊට පස්සේ ධානවලට ගියා. ඉතින් ඒ වගේම අර පසුකාලීනව කියපු අර මාස හතරක පහකට පස්සේ ඇති වෙච්ච තත්ත්වෙදී පවා යෝගාවචරයට විශ්වාසයක් තියෙනවා ත්‍රිලක්ෂණය පැත්තෙන් දියුණුුනේ නැතත් සතිය බොහොම යමුරු විදියට තීව්‍ර විදියට පාවිච්චි කරා කියලා. නමුත් ඒක බාහිර විමර්ශනයක් කෙරෙහි යෙදී කියන හැඟීමක් තමයි ඇති වෙන්නේ.
ඔව් වෙන්න පුළුවන්. දැන් කියන්නේ දැන් විපස්සනා කැලගොත් ඒ ඔය කියන විදිහට එකතු වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ තනිකරම සමතයක් පමණක් නෙමෙයි. දැන් මහා සික්‍රමේ විශේෂයෙන්ම සක්මන් භාවනාව එහෙම කරද්දී අනිවාර්යයෙන්ම ඒතකොට විපස්සනාවට යොමුනා කරන සෑහෙන කොටස් ටිකක් වැඩෙන්න ගන්නවා. සති සම්පජඤ්ඤය දියුණු වෙන්න ගන්නවා. ඒ නිසා සමතේ පැත්තෙනුත් වඩලා තිනවා. එනම් විපස්සනානුත් යම් පමණක දියුණුවක් ඇති වෙලා තිනවා. මේ සමූහයේ එකතුවක් වශයෙන් ඒ බඳු ප්‍රතිඵලයක් ඇති වුණා කියලා එහෙමනම් ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන්. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ගෙෂාන් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
දරුණාචාර්ය ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
මොනවායි අද ධර්ම සාකච්ඡාවේදී මට මේක වක් පිටරාවට ඇදලා තියෙන දෙයක් සත්‍ය සම්පජාන්‍ය ගැන කතා කරනකොට පස්චාස්ගේ වගේ භාවනාවකදී සමහර වෙලාවට ඒ මොහොතේ මොහොත ඒ තර තියෙන ස්වභාවය නිසා ඒ තර ගැන ඉන්කවා කරනකොට ඒ කියන්නේ ඉතන ආශ්වාසයේ දිගද මේක කෙටිද එහෙම නැත්තම් ආශ්වාසයේදී මේක සීතලද ප්‍රශ්වාසයේදී මේක උණුසුම්ද එවැනි දේවල් සහ මෙතන මුලද තව චුට්ට මොහොතකින් ඒක මැදද ඊට පස්සේ ටික වෙලාවකින් ඒක අවදද කියලා වගේ මට තේරෙනවා. එහෙම හොඳට බලා ගන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම ගැන එක මොහොතේ බලන්න බැහැයි කියලා මට තේරෙනවා. ඒ කියන්නේ දැන් මේ මොහොතේදී මට තේරෙන්නේ ආශ්වාසයක් කරන මෙතන සීසලා. එහෙම නැත්නම් ඒ වෙලාවේදී මේක කෙටිද දිගද කියන එක නෙවෙයි තේරෙන්නේ ඒ වෙලාවේ සීසලා විතරයි දැනෙන්නේ. එහෙම නැත්නම් ප්‍රශ්වාසයේදී මෙතන ප්‍රශ්නයක් පමණයි. සමහර වෙලාවට මේකේ තේරෙනවා. ඉතින් ආශ්වාසයේ දිගද එහෙම නැත්නම් ඒක කෙටිද කියන එකත් තේරෙනවා. ඒක ඒ ඔක්කොම එකම මොහොතේ තේරෙන්නේ නැති කම මට තේරෙනවා. දැන් අද කියනකොට මට එතන පොඩි පැටලීමක් ඇති වුණා සොන්නස. ඒ පැටලීම මේ හැමදේම එකම මොහොතේ තේරෙන බලනවාද එහෙම නැත්නම් ඒ මොහොතේ ඒ වෙලාවේදී තේරුමට හොඳට අවබෝධය තියාගන්න.
මං හිතන්නේ ඒ මොහොතේදී එක දෙයක් විතරක් දැකීමේ වරදක් නැහැ. මොකද දැන් විවිධ දේවල් තියෙනවා. දැන් ගේශාන් මහත්තයා කිව්වා වගේ එයාට ඕන නම් දිගද කොටද කොතනද වදින්නේ උණුසුම්ද සිසිල්ද කියලා දැන් මේ පැති රාශියක්නේ අපි මේ කතා කරන්නේ. ඒතර එයා අවධානය යොමු කරවූ පැත්තර තමයි එයාට අවබෝධය ලැබෙන්නේ. අවධානය යොමු කරවූ පැත්තර තමයි ඒ තොරතුරු ටික ලැබෙන්නේ. එයා අවධානය යොමු කළේ දිගද කොටද කියලා බලන නම් ඒ සම්බන්ධ තොරතුරක් එයාට ලැබෙවි. එයා අවධානය යොමු කරේ උණුසුම්ද සිසිල්ද කියලා බලන නම් ඒ සම්බන්ධ තොරතුරක් එයාට ලැබෙවි. එතකොට ඒ නිසා දැන් මහතෙන් ලැබිලා තියෙන අත්දැකීමේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි දැන් තව දෙයක් කියන්න පුළුවන්. ඕකේ අර මේ ටිකක් ඔය සංසිද්ධිය ඇතුළට හුඟක් සමීප වෙන්නේ නැතුව ටිකක් පැත්තකින් හිට වෙලා ටිකක් ඈතට වෙලා බලද්දි සමහර විට මේ මුළු පද්ධතිය ගැන දල වශයෙන් දැනගැනීමේ හැකියාවකුත් තියෙන්න පුළුවන්. يعني දැන් අපි කරන්නේ හුඟක් සමීපව තනි ලක්ෂණයක් විතරක් මේ තේරුම් ගන්න දරන උත්සාහයක්. හැබැයි එහෙම නැතුව නිකන් සමස්තයක් වශයෙන් මුළු පද්ධතිය දිහා බලන ආකල්පයකින් ටිකක් පැත්තකට වෙලා බලද්දි සමහරට දැන් මේක යන්නේ මේ ආශ්වාසයක් ඒක ටිකක් දිගයි වගේ පේනවා. පොඩ්ඩක් නිකන් උණුසුමට සිසිලකට වගේ දැනෙනවා. එහෙම කියලා නිකන් අර දල අදහසක් ගන්න අවස්ථාවක් ඉදිරිපත් වෙන්න පුළුවන්.
ඒක මට හොඳට තේරිලා තියෙනවා ඒ විදියට.
ඔව්.
ඒක නිසා තමයි මේ ප්‍රශ්නය මට දැනගන්න ඕමනාලා තිබ්බේ.
ඔව්.
සමහර වෙලාවට මට තේරෙනවා කයෙන් මේ සිත කිහිල්ල මේ කය ගැන හොඳට පේනවා මේක නිකන් හැම මැෂින් එකක් වගේ ඒක ඉන්ද්‍රිය වල වැඩ කරනවා මතන.
ඔව්.
ඒ හැම දෙම එක මොහොතකට වගේ නිකන් සරසවා ලෝකෝ ආන්දරෝගී
ඔව් ඇත්තටම දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි ඔය වගේ සති සම්පජඤ්ඤය දිනු කරන අදහසකින් යෝනිසෝ මනසිකාරයකින් ඒ සූක්ෂම මේ දේවල් බලමින් වාසය කරනවා. වාසය කරද්දී හැබැයි අපේ හිතේ එක්තරාන්දමක පරිවර්තනයක් ඇති වෙන්න පුළුවන්. දැන් මෙයා ඒ කරන අධ්‍යයනය හරහා මෙයාට මේ දකින දැක්ම හරහා හිතේ වැඩෙන්නේ එක්තරාන්දමක විරාගී බවක්. හිතේ වැඩෙන්නේ නිකන් මේවා නිකන් එපා වෙච්ච ගතියක්. මේවා ඇත්ත ඇත්තටියෙන් තේරීම හරහා දැන් මෙයාට නිකන් මේක එපා වීමක්, මේකෙන් ඉවත් වීමක්, ඈත් වීමක් වෙන්න අවස්ථාව තියෙනවා. එතකොට සමාලාවට වෙන යාට පේන්නේ මේ ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා. අර මහත්කවරගේ ගොජයක් කියලා කියන්නේ ඒකයි. ඔක්කොම දැන් නිකන් මිශ්‍ර වෙලා පේනනවා දැන් වෙන් කරගන්න බැරි තරම්. ඉතින් ඒ කියන්නේ මේ සති සම්පජඤ්ඤයම දියුණු කළා ගැඹුරකට යනකොට අපි අදහස් කරන්නේ මේකේ පරමාණු දක්වා න්‍යූට්‍රෝන ප්‍රෝටෝන දක්වා මේක යාවි කියලා. යම් තැනකදී අනිත් පැත්තට කැරකෙනවා. දැන් ඔන්න ඔක්කොම ටික නියම් මිශ්‍ර වෙලා මේක එපා වෙලා ඒකේ රස මැකිලා ගිහිල්ලා මේක සැපද දුක්ද උපේක්ෂාද කියලා වෙන් කරගන්න බැරි වෙලා ආශාසද ප්‍රශාසද කියලා වෙන් කරගන්න බැරි වෙලා තියෙන තත්ත්වයකට හිතපත් වෙන්න පුළුවන්. ඒකේ කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ අපි ඇත්තටම මේ භාවනාවක් වඩන්නේ අර විද්‍යාඥයෙක් ගන්න ආකල්පෙන් නෙමෙයි, විද්‍යාඥයෙක් දරන ආකල්පෙන් නෙමෙයි. විද්‍යාඥයෙක් දරන ආකල්පේ සමාවලට තියෙන කුඩාම අංශුව දැකලා මේ ඒක කඩලා ඒ බලන ප්‍රයත්නයක් වෙන්න පුළුවන්. නමුත් අපිට එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. අපිට මේකේ යථා ස්වභාවයක් කියලා මේ සියල්ල වැඩ කරන ආකාරය, ඒගොල්ලන්ගේ හැසිරීම, ඒගොල්ලන්ගේ යථා ස්වභාවය ඒක දැන ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකේ යම් තාක් දුරකට අර විද්‍යාඥයාගේ දුරක් යන්න ඉඩ තියෙනවා. නමුත් එයාගේ පරමාර්ථයේ පැත්‍ර නෙමෙයි අපේ හිත හැරෙන්නේ, මේ ගමන හැරෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් දැන් බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධය ගැන දේශනා කරද්දී අපි කතා කළා අර කජ්ජනීය සූත්‍රයේදී. ඇයි මේ රූප කියලා කියන්නේ? ඇයි රූපති කියලා කියන්නේ? රූපතිතිකෝ භික්ඛවේ රූපං වදේත කියලා මේ සීනේ සීතේන පිරුප්පපි ඔය විදිහට මේ සීතය උන්හේන රුප්පති يعني උණුසුම නිසා මේක වෙනස් වෙනවා, සීතල නිසා මේක කැඩීමකට බිඳීමකට පාත් වෙනවා, වෙනස් වීමකට පාත් වෙනවා, පීඩාවට ලක් වෙනවා, මැසි මදුරුවන් නිසා පීඩාවට පාත් වෙනවා කියලා මේ බුදුරජාණන් වහන්සේ අපිව විපස්සනාව හරහා හරවන්නේ ඔන්න ඔය නිබ්බිදා පැත්තකට, අවබෝධය තුලින් හටගත්ත කලකිරීමක් පැත්තකට. අපි මේ හිත මේ වෙනකොට මේක ඇලිලා තියුණා, මේක සාරවත් කියලා අරගෙන හිටියා, මේක කෙනෙක් පුජ්‍යලයේ සත්වයක් ඉන්නවා කියලා අරන් හිටියා, මෙතන ඝණයක් තියෙනවා කියලා අරන් හිටියා, ඒව දැන් බිඳලා ගිහිල්ලා මේකේ සාරයක් නැහැ, මේකේ ඝණයක් නැහැ, මේක ගන්න කියලා දෙයක් නැහැ, මෙතන තියෙන නිකම්ම බොල් ස්වභාවයක් කියලා අන්නේ නිබ්බිදාවක් පැත්තට තමයි බුදුහාඳුරු යොමු කරලා තියෙන්නේ. එතකොට තමයි අන්න හිත දැන් මේක ගැන කිසි ආසාවක් නැහැ, දැන් ඔන්න කිසි රසයක් නැහැ, ඔක්කොම නිකන් එකට කැඳ හැලියක් වගේ බවට පත් වෙලා, දැන් ඉතින් ගන්න දෙයක් නැහැ, වැඩක් නැහැ කියලා ඔන්නේ වගේ ආකල්පයක් හිත තුළ දිනු වෙන්න පුළුවන්. ඒ නිසා සති සම්පජඤ්ඤේ එහාකට යනකොට එතන වැඩෙන්න පුළුවන් වෙනත් ආකාරයක ප්‍රඥාවක්. නිබ්බිදා ප්‍රඥාවක් තමයි එතන වැඩෙන්නේ. හැමතිස්සෙම අනිත්‍ය ලක්ෂණේ මුල් කරගත්ත ප්‍රඥාවම නෙමෙයි, දැන් ඔන්න නිබ්බිදාවක් මුල් කරගත්ත නුවණක් එතන වැඩෙන්න පුළුවන්. ඒ නිසා විරාගයක් මුල් කරගත්ත නෝනක් එතන වැඩෙන්න පුළුවන්. ඒ නිසා මේ යන ස්වාභාවික ගලණයට ඉඩ දෙන්නයි අවශ්‍ය වෙන්නේ. අපි ඒක හරවන්න අවශ්‍ය නැහැ හැමතිස්සෙම මේක මම අර වගේ තීක්ෂණව හැමතිස්සෙම දැකිය යුතුයි කියලා. මේක යන විදිහට ස්වාභාවිකව චිත්ත නියාමයක් වශයෙන්, ධර්ම නියාමයක් වශයෙන් වැඩෙන්න දෙන්නයි අවස්ථාව තියෙන්නේ. අපිට පාලනය කරන්න බෑ. ඒ කියන්නේ මේක පාලනය කරන්න බෑ. අපි ඒගොල්ලෝ ඒගොල්ලන්ට අදාළ හේතු ප්‍රත්‍යයන් මත තීරණය වෙනවා. අපිට තියෙන ඉතින් ඒ ගැන අවබෝධයක් ඇති කරගෙන ඒකෙන් අයින් වෙලා අපි වෙන අතක් බලා ගන්න තමයි තියෙන්නේ. නේද? ඒතොර ඒකත් ඉදිරියේදී හම්බ වෙවි. ඔහොම කරගෙන යනකොට හිත පොඩ පොඩ වෙන වෙන පැති වලින් බලાવી වෙන මොකක්ද මේකෙන් කරන්න පුළුවන් කියලා. ඔව්. හොඳයි හොඳයි. තේරුම් ගන්නයි.
ඊළඟ දහම් ගැටලුව කුරුප්පුඩි ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්. ඇහෙන්නේ නැතුව ගියා කුරුප්පු මහත්තයා. ආයි කියන්න බලන්න ඇහෙන්නේ නැහැ දැන්. ආ දැන් ඇහෙනවා.
අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. මූලික කර්මස්ථාන පොතේ තියෙන සමහර වචන දෙකක් මෙනෙහි කිරීම සහ නිරීක්ෂණය කියලා. එතකොට තවදුරටත් අපි වනාහකට කරන්නේ නැත ක්‍රියාවක් ලෙස කියන තැන මෙනෙහි කරන පොත නැත්නම් නිරීක්ෂණය වෙන පොත අර මෙනෙහි කිරීම කර්මස්ථානය මිනිහි කරනකොට සමහර වෙලාවට හිතෙනවා දැන් ඒ වගේ ඉගෙන ධානයකට ද නැත්තම් මේ සාමාන්‍යයෙන් අපිට තේරෙන විදිහට ඔන්න හිත සාමාන්‍යයෙන් කෙලෙස් වලින් නැතුව බොහොම නිෂ්කලංක තැනකට ගිහිලා එතනින් ඉඳන් මෙනෙහි කරන එක. එතකොට ඒක ඇත්තටම අර දැන් ධ්‍යාන හතරවෙනි ධ්‍යානයේ අවස්ථාවදන ඒ එහෙම විමසන්න ඕනද එහෙම නැතුව අපිට තේරෙන විදිහට කරගෙන ගියාට කමක් නැද්ද? ඒක ධ්‍යානියද නැද්ද කියන ගැටලුව තමයි තියෙන්නේ. එහෙම නැතිුණත් මෙනෙහි කරන්න පුළුවන්.
ඔව්. අපි පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නොත් දැන් අර මෙනෙහි කරනවා කියන එකයි නිරීක්ෂණය කරනවා කියන එකේ සුළු වෙනසක් තියෙන්න පුළුවන්. මෙනෙහි කරනවා කියන එකේදී සමාවට අර වචනයක් පාවිච්චි කළා, දැන් මේක ආශ්‍රාසයක්, මේක ප්‍රශ්‍රාසයක්, මේක වම, මේක දකුණ කියලා ඒ වචන පාවිච්චි කළා කරන මෙනෙහි කිරීමක් මුල් මට්ටමේදී හඳුනා ගන්න පුළුවන්. නමුත් කාලයක් යනකොට Tamanටම තේරෙනවා ඒක ගොරෝසුයි, මේක දැන් ගැලපෙන්නේ නැහැ. මේ හරහා හිතේ වැඩෙන සමාධියට යම් පමණක බාධාවක් එල්ල වෙනවා කියලා Tamanට තේරුණාට පස්සේ ඒ මට්ටමට සිත සියුම් වුණාට පස්සේ ඒ මෙනෙහි කිරීම නතර කරන්න ඕනේ. දැන් තියෙන්නේ නිකන් නිශ්ශබ්ද නිරීක්ෂණයක්. කිසිම මෙනෙහි කිරීමකින් තොරව සැහැල්ලු හිතකින්, සමබර හිතකින් ඇතුලේ කතාව සමනය කරගෙන කරන නිරීක්ෂණයක්. මධ්‍යස්ත නිරීක්ෂණයක්. එයා දැන් මොකක්වත් පොතේ දේවල් මතක් කරගන්න යන්නෙත් නැහැ, මෙහිම වෙයි කියලා හිතන්න යන්නෙත් නැහැ. වෙන දේ දිහා බොහොම මධ්‍යස්ත උපේක්ෂා සහගතව පුංචි කුතුහලයකින් බලාගෙන සිටීමක් පමණයි තියෙන්නේ. ඒකට අපිට නිවැරදි නිරීක්ෂණයක් කියන්න පුළුවන්. ඊට පස්සේ සමීර මහත්තයා කියපු දෙවෙනි ප්‍රශ්නේදී, ඒ කියන්නේ ඕදාත කසිනියක් පාවිච්චි කළා හරි, ආනාපාන සතියෙන් හරි, චතුත්ථ ධානයට ගිහිල්ලා ඒකෙදී යම්සි කෙනෙක් මිනිහි කිරීමක් කරනවා නම් ඉතින් ඒක මට නම් හිතෙනවා ගැළපෙන වැඩක් නෙමෙයි කියලා. මොකද දැන් අපි ධ්‍යාන මට්ටමක් කියන්නේ මෙනෙහි කිරීමක් ගැන කතා කරන මට්ටමක් නෙමෙයි අතරම. එතෙන්දී තියෙන්නේ හුදු හිත නිෂ්කලංකව නිශ්ශබ්දව පැවැත්වීමක්. එතන විතක්ක ਵਿਚාර කියන්නේ සෑහෙන සූක්ෂම මට්ටමක්. විශේෂයෙන්ම හතරවෙනි ධ්‍යානයට එනකොට විතක්ක ਵਿਚාරත් හැරිලා තියෙන්නේ. හිත ඒකාග්‍ර වීමේ ප්‍රබල මට්ටමක තියෙන්නේ. ඉතින් එතෙන්දී විපස්සනාවක් වඩන්න නම් එයාට වෙන්නේ ඒ විවිධ දේවල් හුදු නිරීක්ෂණයකට පාවිච්චි භාවිතා කරන්න පමණයි. සියුම්ම ඒ ස්වභාවයේ ඒ චෛතසිකය දැක ගන්න විතරයි යාට පුළුවන්. තු මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් එක තමයි සමීර මහත්යහන ඉතාම වැදගත් ප්‍රශ්නේ තමයි මට තේරෙන විදිහට. අපිට බැරිද මේක මේ සාමාන්‍ය සමාධියක කරන්න? මේක කරන්න චතුර්ථ ධානයටම යන්න ඕනේද? ඉතින් මේ සම්බන්ධයෙන් හොඳ විස්තරයක් සපයනවා තායිලන්තයේ අජාන් බුද්ධදාස ස්වාමීන් වහන්සේ. මේ අජාන් බුද්ධදාස ස්වාමීන් වහන්සේ කියන්නේ විශේෂයෙන්ම විපස්සනාව සම්බන්ධයෙන්ුත්, සමතය සම්බන්ධයෙන්ුත්, ඒ වගේමයි විශේෂ ධර්ම ඥානයන් සම්බන්ධයෙන්ුත් ප්‍රබල ස්වාමීන් වහන්සේ නමක්. විශේෂයෙන්ම අතම්මේතාවය සම්බන්ධයෙන් එහෙම උන්වහන්සේ තමයි සෑහෙන ප්‍රබල විවරණයක් කරලා තියෙන්නේ. උන්වහන්සේ දැන් අපවත් වෙලා. ඉතින් උන්වහන්සේ කරන එක ප්‍රකාශයක් තමයි අපි මේ අතිශය ගැඹුරු සමාධි වලට ගිහිල්ලා නෙමෙයි මේ විපස්සනාව කරන්න තියෙන්නේ, ඒ වෙනුවට හිතේ තියෙන මේ ප්‍රකෘති පැහැදිලි ගතිය තුළ ඉඳලා කියලා. දැන් අදත් අපි කතා කළා මේ සති සම්පජඤ්ඤේ ගැන කතා කරනකොට දැන් මේ එතන තියෙන පැහැදිලි බවක් එයාට තේරෙනවා. දැන් මේ දැන් ඔන්න වේදනාවක් හටගත්. දැන් ඔන්න ඒක ටිකක් පවතිනවා. දැන් ඔන්න අවසන්ලා ගියා. දැන් ඔන්න සංඥාවක් පහළ වුණා. දැන් ඔන්න ඒක පවතිනවා. දැන් ඔන්න ඇතරලා ගියා. දැන් ඔන්න සිතුවිල්ලක් හටගත්තා. ඒක දැන් ඔන්න පවතිනවා. දැන් ඔන්න නතර වෙලා ගියා. ෂය වෙලා ගියා. දැන් ඒතර මේ දේ දැක ගන්න නම් හිතට අවශ්‍ය වෙන්නේ පැහැදිලි පසුබිම. එහෙම නැතුව අපි අතිශය ගැඹුරු සමාධියකට ගිහිල්ලා හිත කිටි කිටි අල්ලා සිටීමක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඔන්න ඔය ඒ සරල සැහැල්ලු බොහොම පිරිසිදු පැහැදිලි ගතිය අපේ හිතේ තියෙනවා නම් අන්න ඒක නිවැරදි සම්මා සමාධියක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. අපි ඒව ගැන ටිකක් ඉදිරියට සාකච්ඡා කරමු. එතකොට සම්මා සමාධිය ගැන විවිධ අර්ථකථන තියෙනවා. සම්මා සමාධිය කියන්නේ ධ්‍යාන හතරද? එහෙම නැත්නම් මේ නිවැරදි අන්දමින් සියලු මාර්ගාංග හොඳට ඒක රස වෙලා සමබර වෙලා පැමිණි අවස්ථාව. ඔන්න ඒ දෙවනි කියප අවස්ථාව තමයි මහා චත්තාලීසක සූත්‍රයේදී දේශනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ සියලු මාර්ගාංගයන් හොඳට සමබර වෙලා අර ඉන්ද්‍රිය සමතාවයක් ආවා වගේම මාර්ගාංග හොඳට සමබර වෙලා සමපාත වෙලා ඒක රස වෙලා ආපු මට්ටම තමයි සම්මා සමාධියක් වශයෙන් පෙන්වන්නේ. ඉතින් ඒ මට්ටමේදී තමයි එහෙමනම් අර ඉන්ද්‍රිය සමතාවයක් පවතින මට්ටමේදී තමයි යෝගාචරයට මේ නිවැරදි අවබෝධයක් ලැබෙන්නේ. දැන් මතක ඇත්තේ සමහර විට මම සෝණ සූත්‍රය බුදුරජාන් වහන්සේගේ ඒ චක්කනි අංගුතරනිකාය චක්කනිපාතේන සෝන සූත්‍රය මතක් කරද්දිත් දේශනා කරද්දිත් ඒකේ පැහැදිලිව කරන ප්‍රකාශයක් තමයි බුදුරජාන් වහන්සේ ඔන්න ඔය ඉන්ද්‍රිය සමතාවයක් ඇති කරගත්තට පස්සේ දැන් බලන්න මේ අරමුණ දිහා. දැන් තමයි දැන් අරමුණේ යථා ස්වභාවය වැටහෙන්නේ. හිතෙක් එක්කෝ ඔන්න සමාධිය වැඩි කියන්න පුළුවන්. නැත්තම් ඔන්න සමාධිය අඩු වෙලා. එහෙම නැත්තම් ඔන්න විතර්ක බහුල වෙලා. එක්කෝ ඔන්න ඇතුලේ කතාව ඇවිල්ලා. හරියට එල්ල වෙලා නැහැ. හරියට ඉලක්ක වෙලා නැහැ. ඔයගේ අඩුපාඩු රසක් තියෙනවා. හැබැයි හොඳට හිත සමබර වෙලා සමමිතික වෙලා නැත්තම් ඒ ඉන්ද්‍රිය සමතාවයකට ආපු තැනේදී තමයි නිවැරදි අවබෝධයක් ලැබෙන්න විපස්සනා නුවණක් උපදින්න අවස්ථාව තියෙන්නේ. ඒ නිසා මමත් හිතනවා අතිශය ගැඹුරු සමාධියකට ගිහිල්ලා කරන විපස්සනාවකට වඩා හිතට සහනයක් දීලා හිතේ පැහැදිලි බව පවත්වා ගනිමින් සිහියෙන් තියුණු නුවණක් පවත්වමින් ඒ කරන විපස්සනාව බොහොම මේ ඵලදායකයි කියලා.
සමහර පරිවර්තනවල අපි දකින පරිමුඛං සති උපට්ඨ පෙත්වා. එතකොට මෙන්න මෙතෙන්
ඇහෙන්නේ නැහැ සමින මහත්තයා.
මමත් එක්ක මුලිච් එකක් කියන එක පැඩලින් සහගත ගතියකට ඉඳ තියෙනවා.
මොකද්ද ආයත් ඒ කොටස කියන්නේ මේ ප්‍රශ්නේ?
පරිකාරුණ්‍යයේදීවත් කර්මස්ථානයේ මුඛ්‍යවම භාවනා කිරීම කියලා යම් තැන්වල පැහැදිලි කරලා තියෙනවා. සමහර තැන්වල පරිමුඛං සති උපට්ඨ පෙත්වා සතිය පෙරට කොට කියලා
හරි
කියනවා. එතකොට මම එකක් සතිය තව එකක් මම සතිය පෙරට කර ගන්න ඕන කියලා මමත්වයේ ඉස්මතු වීමකට යන්න ඉඩ තියෙනවා. මේක පැහැදිලි කරගන්නයි අවශ්‍ය.
ඔව් මට හිතෙන දැන් මේ තාම ඉතින් මුල ගැන අපි මේ කතා කරන්නේ. දැන් අරමුණකට හිත එල්ල කළා භවනා කරන්න පටන් ගන්න අවස්ථාව ගැන මේ කතා කරන්නේ. ඒ නිසා එතෙන්දී අර මමෙක් ගෑ වුණා කියලා ලොකු හානියක් නැහැ. මොකද තාම යාට ලොකු අවබෝධයක් ඇතිලා නැහැ. සුතමේ ඥානයක් වශයෙන් යා දන්නවා වෙන්න පුළුවන් මෙතන මමෙක් නැහැ කියලා. නමුත් ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. මමෙක් අල්ලගෙන හරි පටන් අරගත්තා නම් පස්සේ හැබැයි වැඩේ කෙරීගෙන යනකොට මම යදී වෙලා ආවේ. පුජ්‍යල භාවයේ සත්ව ස්වභාවය ඒක අයින් වෙලා මෙතන තියෙන යථා ස්වභාවය අවබෝධ වේවි. මුලදී ඒ නිසා මේ පරිමුඛං සති උපට්ඨ පෙත්තා කියන්නේ සාමාන්‍යයෙන් අත දක්වන්නේ මේ නාසිකාග්‍රය අසල තමන්ගේ සිහිය පවත්වමින් මුඛ නිමිත්තේ සිහිය පවත්වමින් කියලා ඔය වගේ අර්ථයක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් සතියට මුල් තැනක් දෙමින් කියලාත් ඉතින් ඔක අත දක්වන්න පුළුවන්. කෙසේ නමුත් ඒ ඉදිරිපත් කරගත්ත මූල කර්මස්ථානයට වැදගත්කමක් දීලා ඒ මූල කර්මස්ථානයේ සිහිය පවත්වමින් කියලා ඉතින් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒකටම පරිකර්ම කරනවා කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්. දැන් පරිකර්ම සමාධිය කියන එකට ලර්නින් සයින් කියලාද කොහේ තමයි මට මතක ඉංග්‍රීසියෙන් එහෙම කියන්නේ. කියන්නේ තාම යා මේ අරමුණේ හිත හසුරවන්න පුරුදු වෙනවා. පුහුණු වෙනවා. ඉතින් ඒ වගේ මට්ටමක් තමයි මේ කතා කරන්නේ ප්‍රාථමික මට්ටම. තා පුහුණු වෙන මට්ටම තමයි මේ කතා කරන්නේ. ඉතින් එතෙන්දී අපිට එකපාර්ට්ව මේකට මේ මමත්වයක් ඈඳ ගන්න හොඳ නැහැ, පුජ්‍යල භාවයක් දා ගන්න හොඳ නැහැ කියලා එච්චර ගැඹුරක් මෙතෙන්ට දැම්ම ඈඳ ගන්න අවශ්‍ය නැහැ. ඒවා තව සෑහෙන එහාට ගිහිල්ලා විපස්සනාක් වැඩුණාට පස්සේ එළඹෙන දේවල්. අනාත්ම සංඥාව කියන එක අපි මුල් කාලෙදී ඉස්සරහට ගන්න අවශ්‍ය නැහැ. අනාත්ම සංඥාව වැඩෙන්න හිතේ සෑහෙන පරිණත භවකට එන්න ඕනේ. එතකොට අන්න ඒක දිරව ගන්න පුළුවන්. හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව ස්වීනීතා පෙරරාට ඉදපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි සම්මාන්ත. මම මේ කල්පනා කරේ අර ආලෝකය ගැන කතා කරනකොට උදේ රාත්‍රියේ එක විදියටම ආලෝකය පරච්චන ගැන කතා කරනකොට මං හිතුවේ මේක වර්ණයක්ද එහෙම නැත්නම් අර ධම්ම චක්ක සූත්‍රයේ කියනා වගේ චක්කම් උදපාදී නානා උදපාදී විචා උදපාදී ආලෝක උදපාදී කියනා වගේ දැන් පිරිසිදු සිතකින් සමුදය අෂ්ටංගමය දැනගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ඒක දැන ගැනීමෙන් ඇතිවෙන ප්‍රඥා ආලෝකය ගැන කතා කරනකොට උදේටයි රාත්‍රිය දෙතැනටම ඒ ප්‍රඥාව නේද තියෙන්නේ කියලා.
නෑ නෑ ඒක නෙමෙයි. නෑ ඒක නෙමෙයි. දැන් මෙතන විශේෂයෙන්ම අට කතාවෙත් සූත්‍ර දේශනාවෙත් අනුව තේරුම් ගන්න තියෙන මේක හුදු ආලෝක සංඥාවක්. මෙතන රාත්‍රිය උදේ කියලා කියන්නේ තනිකරම මේ සම්මුති අර්ථයෙන්. මෙතන මේ කතා කරන්නේ තනිකර ආලෝක සංඥාව ගැන, හිතේ උපදවා ගන්නා වූ ආලෝක සංඥාවක් ගැන. ඒ ආලෝක සංඥාව පාදක කරගෙන යාට විනිවිද බලන්න පුළුවන්. මාසසින් අපිට පේන්නේ නැහැ දැන් තාපයක් කරහා. නමුත් අර වගේ හිතේ තුල ආලෝක සංඥාවක් වඩා ගත්තා නම් ඒක යොමු කරාම එතකොට මේ තාපය විනිවිද බලන්න පුළුවන් ගතියක් හිත තුල ගොඩනගෙන්න පුළුවන්. ඒ නිසා මෙතන අදහස් කරන්නේ තනිකරම සමතේ මුල් කරගත්ත අභිඥා මුල් කරගත්ත සමාධි භාවනාවක් තමයි මේ දෙවනි කොටසදී සාකච්ඡා වෙන්නේ. හොඳයි හොඳයි.
ඊළඟ තහම් ගැටලුව ධම්මිකාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මගේ දුවට මේ ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් කියන්න යායි.
හොඳයි හොඳයි.
මම 2008 වසරේ ඉඳන් මේ ආනාපානසති භාවනාව වඩනවා.
ඔව්.
ඒ වසර වගේ මම හොඳට එක දිගට භාවනා වැඩවල ඊට පස්සේ මම හිතන්න දෙවලුනේ නැහැ.
පොඩ්ඩක් හයියෙන් කතා කරන්න මේ ඇහෙනවා මදිනේ.
මුල් කාලේ 2008 වසරේ ඉතර ඉඳන් මම ආනාපානසති භාවනාව වඩින සමිනවා.
ඔව්.
ඒ කාලේ එක දිගට හැමදාම එකම වෙලාවක වගේ කරලා ගොඩක් නිකන් හොඳට කර ගන්න පුළුවන්.
ඔව්.
ඊට පස්සේ මම අකණ්ඩව එහෙම භාවනා කරේ නැහැ.
හ්ම්
හ්ම්. දැන් මම අභව කරන්න aran ඉන්නවා දැන් වසරක විතර ඉඳන්. මේ ඒ වුණාට මම කරන එක දැන් ගොඩක් අර ඉෆෙක්ටිව් නැහැ. ඒ වගේම මේ අර භාවනා නොකරන වෙලාවල මට හරියටම දැන් මට දැනෙනවා මගේ හිත කලබලයි සහ එහෙම කියලා. එතකොට ඒක දැනුනහම මේ මට එදා දවසේ වැඩ කොහොමත් ඔක්කොම වැඩ නිසාගතයි තයි. ඒත් ඒක දැනෙන වෙලාවල හැම කෙනෙක් මට විපස්සනා මේ ආනාපාන සතිය වඩන්න බැහැනේ. ඒකට මම මොකද කරන්න ඕනේ?
නැහැ පුළුවන් වෙලාවදී කරන්න. ඒ කියන්නේ දැන් අපිට වෙන වෙන වැඩ කරද්දී ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි අවස්ථාවක් ලැබුණ වෙලාවේදී අපි භාවනාව සඳහා වෙන් කරගත්ත වෙලාවේදී ඒක වඩන්න. එතකොට කාලයක් යනකොට ඒ භාවනාව සඳහා වෙන් කරගත්ත වෙලාවේදී අපි වඩමු වපි වඩපු භාවනාවේ ආනිසංස ටික අනිත් වෙලාවෙදිත් තියදෙන්න ගන්නවා. මෙතන දැන් ආනාපාන සතිය වැඩුවේ හවස් කාලේ. හවස් කාලේ පැයක් වෙන් කරගෙන ආනාපාන සතිය වැඩුවා. පැයක් වෙන් කරගෙන සක්මන් භාවනාව කළා. අපි තුමු ওই ටික තමයි අපි කර කර ගියේ. ඉතින් ඕකෙන් ලැබෙන ආනිසංස ටික අපේ ජීවිතයේ අනිත් කටයුතු වලදී භාවිතා වෙන්න, ඒවට ප්‍රයෝගී වෙන්න, උපකාර වෙන්න කාලයක් යනවා. එතකොට මේ අර ඉඳගෙන කරන අවස්ථාවේදී අපි වෙන් කරගත්ත කාල පරිච්ඡේදයේදී විතරක් නෙමෙයි අපි භාවනාව මේ භුක්ති විඳින්නේ. අනිකුත් අවස්ථාන් වලදී තේකින් ලැබිච්ච හොඳ සාරවත් ප්‍රතිඵල අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා ඔක එච්චරම ප්‍රශ්නයක් කරගන්න එපා. දිගට කරගෙන යන්න. දැන් සතියේ යම් පමණකට දිනු වෙච්ච හිඳ තමයි දැන් ඔය හිත චෝදනා කරන්නේ. බුදු හිත කියනවා මේතර තාම මේතර
ආ එයා ඇත්තටම මේ ගොඩක් මේ භාවනා කරන්න පටන් ගත්තා. එයා වැඩියෙන් ඉගෙන ගන්න කාලෙදී එයා හිතනවා එයාගේ හිත හොඳටම කලබල. එයාට අනිත් අයට වගේ ඉක්මනට මතක හිටින්නේ නැහැ. ඒ හින්දා තමයි එයා කරන්න ගත්තේ. ඇත්තටම මේක එයාට ප්‍රතිඵල තියෙනවා. දැන් එයාගේ ප්‍රශ්නේ තමයි ඔය කියන්නේ. එයාට දැන් නිකන් ඉන්න වෙලාවටත් එයාට පේනවා මගේ හිත හොඳටම කලබලයි. ඒ කලබල වුණාම මට වැඩ කරගන්න බෑනේ කියලා හිත හිතා එයා ඒකෙන් ඉඳන් පසුතැවෙනවා ස්වාමී.
ඔව් එහෙනම් පසුතැවෙන දෙයක් නෙමෙයි තියෙන්නේ, වැඩේ කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ පසුතැවෙන හිත නැත්තම් කලබලකාරී හිත කලබල බව හඳුනා ගන්නවා කියන්නේත් ඒකත් නුවණක්නේ. දැන් ඔය අපි කතා කරන්නේ උද්දච්චය කියන එක. උද්දච්චය කියන්නේ හිත විසිරිලා. ඒතර විසිරිච්ච හිතක් බව හඳුනා ගන්නත් නුවණක් අවශ්‍යයි. ඒතර ඒ නුවණ පාවිච්චි කරලා අපි දැන් දුක් වෙන්න නෙමෙයි තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ දැන් මේ කොහොමද මේ විසිරිච්ච හිත හදාගන්නේ? කොහොමද මේ හිත එකඟ කරගන්නේ? සමාධිමත් කරගන්නේ කොහොමද? කියලා. එහෙමනම් මේ භාවනාවෙන්ම මේ හිත දැන් ගොඩ ගන්නයි තියෙන්නේ. නැවත හරි පැත්තකට හරව ගන්නයි තියෙන්නේ. ඒ නිසා ඕක ගැන කනගාටු වෙනව වෙනුවට භාවනාව දිගට කරගෙන යන්න භාවනාවේ සතියේ ප්‍රතිඵලයක් වශයෙන් තමන්ගේ අඩුපාඩුකම් පෙන්ලා දේවි. ඒ කියන්නේ මේ ඉගෙන ගන්න කාලෙදි විතරක් නෙමෙයි අනිත් වෙලාවෙදිත් මේ හිතේ තියෙන නොසන්සුන් ගතියක් විසිරිච්ච ගතියක් කියලා දැන් ඔන්න සතියෙන් පෙන්ලා දෙනවා. මේ හිතේ අඩුපාඩුකම් ටික අපිට පෙන්ලා දෙනවා. ඒක ලොකු වාසියක්. ඒ ගැන මේ කලකිරීමක් ඇති කර ගන්නවා වෙනුවට දැන් මේ හරියට නිකන් කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉඳන් මට උපදෙස් දෙනවා කියලා හිතාගෙන වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව දේශාන් මහතාට අසන්න පුළුවන්.
දොරසරයේ ස්වාමිනාස මට දෙවෙනි ප්‍රශ්නයක් තිබ්බා. ස්වාමිනාස්ට ඒක මට කියන්න අමතකුණා. ඉතින් සංඥාවක් ගැන මේ කතා කරන්නේ. ඒකට සංඥාවවත් දැන් වැඩ කර කර ඉන්න වෙලාවකට සමහර වෙලාවට මට තේරෙනවා මෙහෙම එකකුත් කරා නම් හොඳයි නේද මේ රස්සාවට. හරි, එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ ගත කරනකොට මෙහෙම සංඥාව හැටියට තමයි ඒවත් දෙන්නේ. ඒවා හොඳට පරීක්ෂා කරලා බලනකොට මට ඊට පස්සේ තේරෙනවා දැන් මෙහෙම දෙයක් කරා නම් මේකේ ඉම්ප්‍රූවමන්ට් එකක් කරන්න පුළුවන්. මොකක් හරි කරන ප්‍රොසෙස් එකක ඉම්ප්‍රූවමන්ට් එකක්. එහෙම නැත්නම් ඊට පස්සේ මට හිතෙනවා හැබැයි ඒක ගැන පොඩ්ඩක් තව විශ්ලේෂණය කරගෙන යනකොට මේක කරන එකේ තේරුමකුත් තියෙනවද කියන එකක් මට එහෙම හිතෙනවා. ඉතින් මම දන්නේ නැහැ ඒකේ බැලන්ස් එක මොකක්ද කියන එක බලන්න. ඉතින් අර මිනිමල් දේ කරලා නවත්තන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක තව සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේදී නම් මේවා වැඩක් නැති දේවල් කියලා තේරෙන නිසා ඒවා අහක් කරන්නත් පුළුවන්. හැබැයි ඒ වගේ දෙයක් අපි රැකියාවකදී මෙහෙම දෙයක් කරොත් ඒකේ ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා කියලා ඒකත් තේරෙනවා. ඉතින් ඕකේ බැලන්ස් එක මොකද්ද
බලාගන්න එක තමයි ඉතින් මම හිතන්නේ තමා තේරුම් ගන්න ඕනේ. ඔව්. ඒක ගැන පොඩ්ඩක් නිකන් සාකච්ඡා කරන්න බලන්නයි ස්වාමිනාසට හිතුනේ. ඔව් හොඳයි. දැන් අත්‍තරම දැන් ඔය මහත්ය කියනකොට මට මතක් වුණේ අර අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමිනාසට දීපු අවවාදය. පච්චවික්කිත්වා කායේන කම්මං කාතබ්බං. මේ කයින් මොකක් හරි වැඩක් කරන්න යනවා නම් ඒක ප්‍රත්‍යක්ෂා කරලා බලමින්ම කරන්න වැඩේ කරන්න කලිනුත් ප්‍රත්‍යක්ෂා කරලා බලන්න මේ කරන්න යන වැඩේ නිවැරදිද හරිද මේකෙන් යහපතක් වෙයිද කියලා ප්‍රත්‍යක්ෂා කරලා බලනවා. අපි තුමේ ඒක ඔන්න පිළිතුර ලැබුණා හොඳයි කියලා. දැන් ඔන්න කරගෙන යනවා. කරගෙන යනකොටත් ප්‍රත්‍යක්ෂා කරලා බලන්න කියනවා. දැන් මේ කරගෙන යන වැඩේ හරිද සාර්ථක වෙනවද මටවත් අනුන්ටවත් හානියක් වෙන්නේ නැද්ද කියලා ඔන්න ඒ ප්‍රත්‍යක්ෂා කරලා බලනවා. වැඩේ හරිනම් ඔන්න තව දිරටත් කරගෙන යනවා. හිතන්න දැන් ඔන්න වැඩේ අවසන් වුණා. බුධාන්තු කියන අවසන් වුණාට පස්සෙත් බලන්න ප්‍රත්‍යක්ෂා කරලා බලන්න. වැඩේ අවසන් වුණා හරියට කරාද නිවැරදි දෙයක්ද මේ කලේ මටයි අනුන්ටයි යහපතක් වෙලා තියෙනවද එහෙම ප්‍රත්‍යක්ෂා කරලා බලන්න කියලා කියනවා. ඒ නිසා අපි කරන හැම වැඩේටම ඉතින් ඔය වගේ කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා. ඒකම තමයි ඉතින් සති සම්පජඤ්ඤේත් අර සාත්තක සම්පජඤ්ඤ වශයෙන් එහෙම පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් එතකොට මං හිතන්නේ දැන් අපි ගෘහ ජීවිත ගත කරනකොට ඉතින් අපිට රස්සාවක් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මුදල් උපයන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒවැයේ ඒකේ කියන තමන්ට හානි නොවන අන්දමින් විවේකයට බාධා නොවන අන්දමින් ඒකේ කිසිම මේ හානියක් නැහැ ඉස්සරහට ගියා කියලා. මොකද තමන්ට කුසලතාවයේ තියෙනවා, හැකියාව තියෙනවා. භාවනාවකුත් කරනවා නම් ඒ තුලනුත් මානසික ඒකාග්‍රතාවයත් නිසාත් ලැබෙන අමතර වාසි තියෙනවා. ඒ නිසා ලෞකික ජීවිතයෙන් අපිට ඉස්සරහට යන්න බැරි නැහැ. ගියා කියලා පාඩුවකුත් නැහැ. හැබැයි ඉතින් අර ඒකේ සීමාව දැන ගැනීම එහෙම නැත්නම් මේ යන ගමනෙන් ආධ්‍යාත්මික ජීවිතේට හානි නොකර ගැනීම වගේ දේවල් බුදුහාඳුරු කියලා දීලා තියෙනවා. මේක කොහොමද මේ සමජීවිකතාවයකට යන්නේ? ප්‍රමාණයේ දැනගෙන කටයුතු කරන්නේ කොහොමද? තමන්ගේ කරගෙන යන ඒ නිවැරදි කටයුතු වලට යහපත් කටයුතු වලට බාධාවක් නොවන අන්දමින් කටයුතු කරන්නේ කොහොමද? ඉතින් ඒවා ඉතින් තම තමාම බල බලා එතන එතන හැඩගස්වමින් යන්න තමයි වෙන්නේ. ඒකාන්ත වශයෙන් කියන්න බෑ මෙහෙම කරන්න ආරම්භ කරන්න කියලා. තමන් ඉතින් බලන්න වෙනවා මේ කරන වැඩේ කොහොමද දැන් මගේ ඉදිරි කටයුතු වලට මේකෙන් සහයෝගයක් ලැබෙනවද නැත්නම් හානියක් වෙනවද භාවනාවට කරදරයක් වෙනවද ඒ වගේ නිහාර හැම පැත්තෙම පොඩ්ඩක් බලබලා ඉතීකට සතිය තමයි උදව් වෙන්නේ. සතියෙන් තමයි මේ අවශ්‍ය තීරණේ ගන්න පුළුවන් පසුබිම සමස්තයක් දකින්න මුළු පද්ධතිය දකින්න මේ දෘෂ්ටි කෝණය හදලා දෙන්නේ.
ඒහි ස්වාමීන් වහන්සේ එතකොට මට තේරෙනවා මෙහෙම එකකුත් සමහර රැකියාවල් වගේ කරන දේවල් තැනදී හුඟක් වෙලාවට ඔප්ටිමයිස් කරනවා කියන්නේ ඉතින් මොකක් හරි ප්‍රොසෙස් එකක ඩෙවලොප්මන්ට් එක ඔප්ටිමයිස් කරනවා ඉතින් ඒක කරනකොට මම දන්නවා එතන ධනය ඉපදීම කියන එක තමයි මෙතන හැම බිස්නස් එකකම අල්ටිමේට් ගෝල් එක.
ඔව්.
එහෙම වෙනකොට මේක නිකන් තණ්හාවක් නිසාද මේ කෙරෙන්නේ? එහෙම නැත්නම් මේක රැකියාව තමයි මේකෙන් මම දන්නා මට වෙලා තියෙනවා. ඉතින් මෙහෙම සිතුවිලි එනවා මේක රස්සාව නිසා කරන්න ඕනේ. මේකෙන් මට තණ්හාවක් නම් ඇති වෙන්නේ නැහැ. හැබැයි එකේ මැද්දේ තියෙන්නේ මොකද්ද මේකේ ඵලය කියන එක. එහෙම හුඟක් වෙලාවට තීරිලා තියෙනවා. ඒක නිසාම මට මේක මොකටද මම කරන්නේ කියන මම දන්නේ. ඉතින් මේකේ මේ බැලන්ස් එක හරි ස්ට්‍රගල් එකක්
තියෙනවා.
මයින්ඩ් එකේ තියෙන ස්ට්‍රගල් එකක් විතරයි
අනිවාර්යෙන්ම. අනිවාර්යෙන් මෙහෙම يعني දෙගිඩියාවක් තියෙන්න පුළුවන්. ඒක කරන්න දෙයක් නැහැ. يعني හිත නිකන් මේ දෙගිඩියාවක් ඉන්නවා. මේක කරන්න ඕනේද? මේක හරියයිද? වැරදිද? මේක මේ තණ්හාව මූලික වෙලාද? තමන්ම තමයි බලන්න තියෙන්නේ. තණ්හාවෙන් දැන් මේ තව කෙනෙක් පරදවා යන්න නැත්නම් තව ගාණක් හම්බ කරගන්න මේ තණ්හාව මුල් කරගන්න මේ යන ගමනක්ද? අපිටම දැන් දැනටමත් අපිට යමක් කමක් තියෙනවා. සතුටින් ඉන්න පුළුවන් ගතිය තියෙනවා. තෘප්තිමත් බව තියෙනවා. එහෙමනම් ඉතින් ඒ தත්ත්වය තුළ ඉඳීමේත් වරදක් නැහැ. හැබැයි තමන්ට තේරෙනවා දැන් තව පොඩ්ඩක් අවශ්‍යයි මේ තව ටිකක් වැඩ ටිකක් තියෙනවා කරගන්න. හරි මේකෙන් තමන්ට තේරෙනවා නම් හැකියාවකුත් තියෙනවා නම් ඉස්සරහට ගියා කියලා වරදකුත් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපේ ලෞකික දියුණුව නැත්තම් සමාජීය දියුණුව වළක්වලා නැහැ. දැන් විග්ගපජ්ජ සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලදී බුදුහාමුදුරුවෝ මේ සමජීවිකතාවය එහෙම අගය කළා තියෙනවා. ආර්ථිකය හසුරවා ගන්න ඕන ආකාරය පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා අපිට මේ ලෞකික ජීවිතය සම්බන්ධයෙන් බාධාවක් ඇති කරගන්න අවශ්‍යත් නැහැ. ඒක සම අර මහත්ය කියවාගේ සමබර කරගන්නේ කොහොමද කියන එක තැන තමයි අපිට එතන එතන බලබලා යන්න වෙන්නේ. මුලින් හදාගත්ත ප්ලෑන් එකක් නැහැ. එතන එතන බලන්න වෙනවා කොහොමද මේ ලෞකික ජීවිතයයි මේ ආධ්‍යාත්මික ජීවිතයයි සමබර කරගෙන එකිනෙකට උදව් කරගෙන යන්නේ කියලා. ඉතින් ඒක හරි අභියෝගශීලී ගමනක්.
මට මේ සියලුම දේවල් තේරෙන්නේ ඇති වෙන සංඥාවල් නිසා කියන එක තමයි තේරෙන්නේ. ඒ සංඥාවල් ගැන විශ්ලේෂණය කරනකොට තමයි තේරෙන්නේ මේ හැමදේම. ඉතින් තව ඉතින් මේ ගමනේ යනකොට මම හිතනවා පිළිතුරු ලැබෙයි කියන එක.
ඔව් මාත් හිතන්නේ ඒකයි. මොකද සතිය ප්‍රඥාව දියුණු වෙනකොට දැන් අද ගන්න තීරණේ නෙමෙයි තවත් කාලයක් අපි ගිහිල්ලා යම් පමණක මෝරපු අවස්ථාවකදී අපි ගන්න තීරණේ. මොකද අපිට එතකොට තවත් ගැඹුරක් තේරෙනවා. ඒ නිසා දැනට හොඳයි නිවැරදි කියලා තියෙන මට්ටම අරගෙන යන්න ඉස්සරහට යනකොට තව තව නුවණ වැඩෙන්න සතිය දියුණු වෙන්න සමහර ඊට වඩා හොඳ තීරණයක් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒකේ අපිට එක පාටම පර්ෆෙක්ෂන් එකකට යන්න බෑ. ටික ටික තමයි ඉතින් ඉස්සරහට යන්න වෙන්නේ.
හොඳයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස මේ ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවක් අර අනාථපිණ්ඩිකෝවද සූත්‍රය
අර
ඊයේ පෙරේද දේශනා කරපු එකේ ඒ මේ අනාථපිණ්ඩික සිටුතුමා කලින් ඉඳලා සෝවාන් වෙලා ඉන්න කෙනෙක් මේ ස්වාමීන් වහන්ස.
ඔව්.
එතකොට අර මරණ මොහොතේදී අරයාට අර මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වහන්සේ මේ වේදනාව ඔබේ නෙවෙයි සංඥාව ඔබේ නෙවෙයි කියන එක අපි ඉතින් භාවනා කරගෙන යනකොට කොහොමද ඒක අවබෝධ වෙනව නේද ස්වාමීන් වහන්සේ එතනදී
නෑ අතරම ඔබේ නෙවෙයි කියනට වඩා එතන ඊටත් වඩා ගැඹුරකින් තමයි සාරිපුත්තු සාමීන් වහන්සේ ඒ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේදී දේශනා කරන්නේ. හාත්පසින් කිසිම තැනක විඥාණයට බැහැ ගන්න දෙන්න එපා කියන කාරණා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ රූපවල විඥාණය බැහැ ගන්න දෙන්න එපා. සද්දවල ගඳ සුවඳ රස ස්පර්ශ හිතට එන අරමුණු මේ එකකවත් විඥාණය ඒව ඇසුරු කරන්න ගිහිල්ලා ඒවත් තුළ පිහිටන්න දෙන්න එපා. හිඳා වහින්න දෙන්න එපා. ඒ වගේම ඇහැ කන නාසය දිව කය මන කියලා මේක ආධ්‍යාත්මික ආයතනයක්වත් පිහිටවන්න දෙන්න එපා. ස්කන්ධවල පිහිටවන්න දෙන්න එපා. ඒ වගේ පුදුම විදිහට අර පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ මේ විඥානයේ අපතිත්‍ිත බව ගැඹුරින් දේශනා කරනවා. ඉතින් ඒක අර අපි සාමාන්‍යයෙන් කියන නේතම්මම නේසෝ හමස්මි න මේසෝ අත්තා කියන මේ මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මේ නෙමේ කියන ඒ උපදේශය තමයි. හැබැයි ඊට වඩා වෙනස් දෘෂ්ටි කෝණයකින් බොහොම සියුම් ගැඹුරකින් දේශනා කරනවා. එතන තමයි වෙනස තියෙන්නේ. ඔව්. ඔව්.
එතකොට ස්වාමීන් වහන්සේ අනිශ්චිත ස්වභාවයකට හිත ගන්න කියලා නෙවෙයිද ඒ?
අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම ඒක තමයි කියන්නේ. ඔව්.
එතකොට ඒ අනාත්මිකසිතා ඒක කලින් අවබෝධ කරලා තිබුණේ නැද්ද ස්වාමීන්
වහන්සේ? තියෙන්න ඇති. නමුත් මේ තරම් ගැඹුරකින් සමාහයට මේ දේශනාව අහලා නොතිබුණාද දන්නේ නැහැ. මේ මොකද ඉතින් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බොහොම මේ මේ ව්‍යක්තව අරතරන් සාරගර්භව දේශනා කරද්දී ඒ අනාථපිණ්ඩික සිටුතුමාට ඉතින් මේ ධර්මයේ තියෙන ඒ ගැඹුර තව තව වැටහුණා වෙන්න පුළුවන්. මොකද සෝවාන් මට්ටමකටපත් වෙනවා කියන්නේ අර කිව්වා වගේ මුලදිම අනිශ්චිත භවකට හිත ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. සෑහෙන නුවණක් තියෙන්න ඕනේ. නමුත් මේ ධර්ම දේශනාව ඉතින් අතිශය නිබ්බාන සංයුක්ත පරිසංයුත දේශනාවක්. ඇත්තටම ගැඹුරු දේශනාවක්. ඉතින් එතුමා ඉතින් ඒක අහලා තිබිලා නැහැ ඊට කලින්. ඒක තමයි යාට කඳුළු ඇවිල්ලා යාඥා කරන්නේ මේ වගේ දේශනාවක් ඉදිරිපත් කරන්න කියලා.
එහෙමයි.
ඔව් ඔව්.
තව එක කටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අර දැන් ටික කාලයකට කලින් අර මගේ දුව භාවනා කළා ස්වාමීන්
වහන්සේ.
ඔව්. එයා අර හිස් බවක් දැනෙනකොට එතනින් පස්සේ එයා තනියම චුට්ටක් සෙන්ටර් වල ප්‍රැක්ටිස් කරලා තිබුණා. හැබැයි දැන් යා ඉඳගෙන මොකක්වත් කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි යාගේ මම දන්නේ මේක රිලේටඩ්ද කියලා භාවනාවට. එයා මේ මේ සාමාන්‍යයෙන් සෑහෙන දේවල් වලට පොඩි උදාසීන ගතියක් තියෙනවා වෙන දඩ වැඩි ස්වාමීන්
වහන්සේ.
ඒක ගැන මට ඇත්තටම තේරුම් ගන්න අමාරුයි යාගේ හිත හැසිරෙන ස්වභාවය ගැන.
ඒක හිතනවද මේ භාවනාවෙන් ආපු එකක් කියලා? නිකන් හිතන් දැන් කිරිසෙල්ලම් වලටත් උදාසීනයි, ඉස්කෝලේ වැඩ වලටත් උදාසීනයි, දහම් පොත් හිතන්න.
ඔව්. කැමති යාට වැඩි වයසින් අඩු පුංචි ළමයි එක්ක ඉන්න විතරව.
ආ.
ඔයාලට කම්මැලි ස්වාමීන්
වහන්සේ.
වෙන බාහිර දේවල් කරන්න කිසිම දෙයකට යාගේ කැමැත්ත නැහැ. මම බලෙන් වගේ තමයි අරන් යන්නේ. ඒක මට එයාගෙන පවුත් කියලා හිතෙනවා. භාවනා කරනවද නැද්ද කියන එක එයා මම එහෙම කතා කරේ නෑ ඊට පස්සේ යත් එක්ක.
ඔව්.
හැබැයි තර ආසාවල් තියෙනවා දැන් මේ දැන් කෑමකට යන්න ඒක මෙහෙම තියෙනවා යාගේ. හැබැයි එයා හුඟක් වෙලාවට ගෙදර තනියම ඉන්න කැමැත්තක් තියෙනවා.
හොඳ පැත්තකුත් තියෙනවා ඉතින්. දැන් අර සාමාන්‍ය දේවල් ඉල්ල ඉල්ල යන ගතියේ අඩුවක් පෙන්නුම් කරනවා. නමුත් ඉතින් අර තාම වයස මොහු පුරා ගිහිලා නැති හින්දා අඩු වයස් මට්ටමේ හින්දා ඉතින් අධ්‍යාපනික වටිනකමක් නැහැ කියන්න බෑ. ඉතින් එතකොට එයාට ගැළපෙන අධ්‍යාපනයක් අද තියෙන වර්තමානයේ ස්වභාවයෙන් දෙන්න පුළුවන්. ඒ වගේ ගැටලුත් තියෙනවා. ඉතින් අපි එතකොට හැබැයි ඔය වගේ කුසලතාවයක් තියාගෙන වර්තමාන අධ්‍යාපනය කරන්න කියලා ලොකු බාධාවකුත් නැහැ හැබැයි. යාට ගොඩ එන්නත් පුළුවන්. ඒ කියන්නේ යම්සේ අවබෝධයක් තියෙනවා නම් මග පෙන්වීමකුත් කරා නම් හසේ මේ දැන් තියෙන අධ්‍යාපනයේ ඉගෙන ගත්තා කියලා තින් ලොකු හානියක් නෑ. ඒකත් තින් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ වෙයි කරන්නේ ඉතින් අර කෙනෙක් හදලා පුජ්‍යලයක් හදලා ආයි මාන්නයක් හදලා එහෙම දෙන එකක් තමයි ඉතින් සාමාන්‍ය
වෙන්න පුළුවන්.
අනිවාර්යෙන් වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් ගැටලුවක් තියෙනවා. මොකද ඒ කියන්නේ බරක් පැටවන්නනේ හදන්නේ අපි. අනවශ්‍ය බරක් පටවනවා. ඒ වගේමයි නිකන් තොරතුරු රාශියක් සංඥා ගොඩක් ඔළුව ඇතුළට ඔබනවා. ඒක වෙහෙස අනිවාර්යෙන්ම. මොකද හිත දැන් කැමති දැන් මම කියන්නේ කියන්නේ දැන් ගැඹුරකින් විපස්සනාවක් වැඩෙන යෝගාවචරයේගේ හිතේ ස්වභාවය තමයි එයා කැමති නැහැ මේ සංඥා ඇසුරු කරන්න. සංඥා ඔළුවේ පුරව ගන්න. එයා කැමති නිකන් හිස්කොලයක් වගේ හිත තියාගන්න. ඉතින් ඒ වගේ ආකල්පයක් දරුවා තුල ගොඩනැගිලා තියෙනවද කියන එක බලන්න වෙනවා. මෙයා තුල දැන් මේ වඩපු පුංචි හෝ භාවනාවක් හරහා එච්චර ගැඹුරකට මේ හිත ගිහිල්ලා තියෙනවද? එහෙම නැත්නම් මේ නිකන් ආපු කම්මැලි කමකට මේක නොකර ඉන්නවද කියලා නිකන් වෙන පැති වලින් පරීක්ෂා කරලා බලන්න. අර මං කිව්වේ වගේ මේ හිතන්නේ යා කැමති කරන කෑමක් දීලා නැත්නම් සින්දුවක් අහලා ඒ වගේ මොනා චිත්‍රපටියක් පෙන්නලා නිකන් අර සාම කොහොමද මේ හිතේ తත්වය කියන එක දෙමව්පිය වශයෙන් නිකන් භාවනාවත් ගාවගෙන මුල් මේ චෙක් කරලා බලන්න. එතකොට සමහර විට නිකන් අපි හිතමු දැන් එයාට ඒව ගැනත් ලොකු මේවෙකක් නැහැ. හිත තියෙනවා මොකක්වත් ඇසුරු නොකර කියලා වගේම තොරතුරක් නම් නැවත නැවත අපිට හම්බ වෙන්නේ. එහෙමනම් ඉතින් ඒක නරකයි කියන්න බෑ. ඒක හොඳයි. ඉතින් එතෙන්දී අපි එහෙමනම් බලන්න කොහොමද දැන් එබ්බඳු හිතක් ඉස්සරහට ගෙනියන්නේ. එහෙමනම් ඉතින් ධර්මයේ පැත්තෙන් අපිට යව ගන්න පුළුවන් තව ඉස්සරහට. දහම් පොතක් එයාට කියලා දෙන්න පුළුවන්ද? ඒ ගැන දැන් උදාහරණයක් වශයෙන් මෙහෙමයි. දැන් හිතන්න විපස්සනාවකින් හිත අනිශ්චිත බවකට ගත්ත යෝගාවචරයෙක් යාට දහම කෙරෙහි ලොකු ලැබියාවක් පිහිටන්න පුළුවන්. දහමට ලොකු ගෞරවයක් තියෙනවා. තව තව දහම ප්‍රගුණ කරන්න මේ ලබන අත්දැකීම දහමත් එක්ක සංසන්දනය කරන්න සැකහැර දැනගන්න තවත් ගැඹුරු කාරණාවක් ධර්මයේ තුලින් ඉගෙන ගන්න අන්න ඒ වගේ ධර්මයේ පැත්තෙන් ලොකු පිබිදීමක් උනන්දුවක් පහළ වෙන්න පුළුවන්. ඒක වලකින්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ පැත්ත පොඩ්ඩක් ඒ කියන්නේ වෙලා ඒව පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඔව්. ඔව් හිමින පොඩ්ඩක් බලන්න මේ වගේ අර අවස්ථාව දිදී කාලයක් තිස්සේ මේ පරීක්ෂා කරලා බලන්න ඕනේ මේ දරුවාගේ කොහොමද දැන් නිකන් මනස වැඩ කරන්නේ කියලා.
හොඳයි හොඳයි
හොඳයි හොඳයි.
ඒක කාලයක් යනකොට එයා ඒකට ඇඩැප්ට් වෙලා
යා මටත් හිතෙනවා හැබැයි එහෙමත් වෙන්න පුළුවන්. ඒක අර වෙලා තියෙන අර පුංචි කාලේ හින්දා යෝතන පොඩි ගැටලුවක් තියෙන. දැන් වැඩිහිටියෙකුගේ ওই தත්ත්වයට උනා නම් අපිට යාට කියලා දෙන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක් ඔතන වෙන්නේ කියලා යාට ඒත්තු ගන්නන්න පහසුයි. නමුත් අර පුංචි කාලෙදිම ඔම දෙයක් වුණාම පොඩි එතන මේ යාට ඔක ඒත්තු ගන්නන්න පොඩි අපහසුවකුත් තියෙනවා ඉතින්.
දැන් මට මෙහෙමයි
කියලා මට හුඟක් කළා හෙල්ප් කරා. එයාගේ හිත තේරුම් ගන්න මට අමාරුයි. මොකද අර දරුවගේ තියෙන්නේ බොහොම පිරිසුදු හිතක් නේ. අපි වැඩ හිටිය වෙනකොට අපේ හිත අවුල් වෙලා තියෙන්නේ. ඒකේ කුණු ගොඩක් තියෙනවා. දරුවගේ හිතේ කුණු චුට්ටයි තියෙන්නේ. ඉතින් ඒක ඉක්මනට පිරිසුදු කරගන්න පුළුවන්. ඒ නිසා අපි හරි පාර කියලා දුන්නොත් දරුවා අපිට කලින් ගැඹුරක් අත්දකින්න පුළුවන්. ඒකේ වරදක් නැහැ කිසිසේත්ම. ඉතින් අර එයාට තව ටිකක් ඉතින් අර ශක්තිමත්ව ඉස්සරහට යන්න පාරක් හදලා දෙන්න තමයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි.
ඉතින් දෙන ස්වාමීන් වහන්සේ නිවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව හරිචන්ද්‍ර ජීපත් කරන්න පුළුවන්.
ඔව් ඇහෙනවා.
මට මේ කරුණ මතක්ුණේ කියන්නේ සමිනාතර ගැඹුරු සමාධියේ තියෙන හොඳත් වගේම අවධානම් පැත්තකුත් දේශනා කළා. ඊට පස්සේ ප්‍රශ්නයකට පිටුරු දෙති වහන්සේ පැහැදිලි කළානේ සිතේ තියෙන සරල தত্ত্বය ගැන අපි අවධානයෙන් ඉදීම කියන්නේ සිත් විලක් ඇති වුණා මේක ඇති වුණා එක පැවතුනා දැන් නැති වෙලා ගියා කියන එක පැහැදිලි කරද්දී මට හිතුණා ස්වාමීන් වහන්සේ අර අනුරුද්ධ මහවිතක්ක අනුරුද්ධ රත්නම් වහන්සේගේ සූත්‍රයේදී තුන් වහන්සේ අටවෙනි විතක්කයක් හඳුන්වලා දෙනවානේ ප්‍රපංච කියන එක. දැන් අපේ සාමාන්‍ය සිතුවිලි වල தත්ත්වය තමයි අපි සිතුවිල්ල කවම ඒක ප්‍රපංචක කරලා ඒකත් එක්ක එල්බෙනවා. නමුත් අර ස්වාධීනව සිතුවිල්ල කවම ඒක පැවතුනා නැතිලා ගියා කිව්වම මේ ප්‍රපංච කියන தත්ත්වෙ මිදිලා ඉන්නවා කියන එක දොලේක සත්‍යමත් වීම තුලින්ම සිදුවෙන දේක් මම හිතන්නේ සමාධියේදී වයත්තපත් වෙලා යනවා වෙනවා නෝ බෝන් සිත් කරපු දේශනාවේ මට තේරිච්ච විදිහට. මෙතන සත්‍යමත් වීමදී අපි තවදුරටත් ඒක ගැඹුරින් අධ්‍යයනය කරනවා නේද ස්වාමීනා?
අනිවාර්යයෙන්ම. දැන් අනිත් එක තමයි දැන් චිත්තානුපස්සනාවෙද්දී අපි ටිකක් හිතට හැසිරෙන්න අවස්ථාවක් දෙන්න ඕනේ. නැතු අපි හිත හිර කරගෙන ගැඹුරු සමාධියක හිර කරගෙන වඩන චිත්තානුපස්සනාවක් නෙමෙයි මේ අදහස් කරන්නේ. දැන් ඒ බඳු සමාධියකදී සරාගං චිත්තං මේ සදෝ සංචිත්තං පහළ වෙන විදිහක් නැහැනේ. එහෙම තද බල සමාධියක ඉන්නවා නම්. නමුත් මේ සරාගං චිත්තං සදෝ සංචිත්තං ඔය වගේ ඒ දේවල් පවා පේන්න නම් නිකන් හිතට පොඩ්ඩක් හැසිරෙන්න ඉඩ දීලා ඉන්න ඕනේ. හැබැයි ඒ වෙනකොට හැදිච්ච සති සම්පජඤ්ඤයක් තියෙනවා. එයා තුළ හොඳ සතිමත්ත්වයක් තියෙනවා. හිතේ පැහැදිලි බවක් තියෙනවා. වෙන්වෙන් වශයෙන් මේ සිතුවිලි හඳුනා ගැනීමේ කුසලතාවයක් මේ වෙනකොට දියුණු වෙලා තියෙනවා. ඒ නිසා මෙයා පහළ වෙන සිතුවිලි වල වහලෙක් නොවි ඒවා හුදෙක් සිතුවිලි. මේ ඇවිල්ලා රාග සිතුවිල්ලක්, මේ ඇවිල්ලා ද්වේෂ සිතුවිල්ලක්, මේ ඇවිල්ලා මෝහ සිතුවිල්ලක් කියලා එතන තියලා බලන්න පුළුවන් ඒ නිවැරදි දෘෂ්ටි කෝණය එයාට හැදිලා තියෙනවා. දැන් අර ඒ නිසා තමයි අර ගැඹුරු සමාධියකට අනිවාර්යෙන්ම යා යුතු නැහැ ඔය தත්ත්වය ඇති කරගන්න. ගැඹුරු සමාධියක් සමාහට බාධා වෙන්නත් පුළුවන්. මොකද එතකොට දැන් ගැඹුරු සමාධියකදී හුදෙක් අපි ධිට ධම්ම සුඛයක් විතරයි නම් භුක්ති විඳින්නේ. වර්තමාන වශයෙන් එක්තරා අන්දමක සුවයක් සැපයක් පමණක් නම් භුක්ති විඳින්නේ. ඉතින් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ විපස්සනා පැත්තට. විපස්සනා පැත්තට ප්‍රයෝජනයක් ලැබෙන්නේ වැඩි වැඩියෙන් මේ සංස්කාර සම්මර්ෂණයක් කරහා. අමුද්‍රව්‍ය ලබා දීලා විවිධ පැතිවලින් ප්‍රඥාව මුවහත් කරගත් තරමට තමයි විපස්සනාවේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒ නිසා අර නොගැඹුරු සමාධියක ඉඳගෙන පොඩ්ඩක් හිතට දුවන්න දීලා හිත යන දිහාව දිහා බලබලා ඒ කරන කටයුත්තේ එයාට ලොකු පරිශීලනයක්, ලොකු අත්දැකීමක් ලබන්න අවස්ථාවක් තියෙනවා. තමන්ගේම හිත දිහා හොඳට නැවත නැවත අධ්‍යයනය කරන්න අවස්ථාවක් සැලසෙනවා ඒ බඳු මට්ටමක කටයුතු කිරීම තුළ. ඔව් ඔව්. හොඳයි හොඳයි.
ඊළඟ දහම් කැටලෝ කුමුතුණීට ඉදිරිපත් කරන්න පුළුවන්.
සර්ණයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට ඇහෙනවද මාව?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්ස මම මේ භාවනා කරලා මට තේරිලා තියෙන විදිහට මම අර පර්යංකේ භාවනා කරනවට වඩා සක්මන් භාවනාව කරනකොට හිත අර මේ එකඟ වෙනවා වැඩි වගේ එකක් මට දැනිලා තියෙනවා. එතකොට දැන් මම වැඩියෙන් එතකොට අර නැඹුරු වෙනවා මේ සක්මන් භාවනාවට කරන්න. නමුත් මට තියෙන ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස දැන් දැන් හිත කොහොමත් පිට යනවා තාම මගේ හිත මට ගන්න හරි අමාරුයි. මම උත්සාහයක් කරන ගමන් ඉන්නේ. ඒතකොට ස්වාමීන් වහන්ස දැන් මට අර එතනදි තියව ප්‍රශ්නය තමයි දැන් මම සක්මන් භාවනාව කරනකොට දැන් මට එක ආරම්භණක නෙමෙයි හිත තියෙන්නේ. ඒ කියන්නේ දැන් කියනවා නම් උදාහරණයකට දැන් මම මේ දැන් සක්මන් කරනකොට දැන් මගේ විලුඹ ඉස්සෙල්ලා දිනනවා, ඇඟිලි මම පස්සේ දිනනවා, දැන් මම වම් කකුලේ ඒ වැඩේම මට වෙනවා. එහෙම කියලා හිතන ගමන්ම මට ආය ආය දෙනවා. දැන් මගේ දන හිස් නැමිනවා. දැන් මම හැරෙන්න ළඟයි. අර ඒ වගේ ඒවත් දෙනවා. ඊළඟ සයින්හන්ස අර මේ හුස්ම ගන්නවා, මේ දැන් මම දිග හුස්මක් ගන්නවා. අර ඒ වගේ ඒවත් ඔක්කොම මට අර ළඟ ළඟ කෙටි කාලයක් ඇතුලේ වගේ සයින්හන්ස එනවා. අර ඒ කියන්නේ හිත පිට යන්නේ නැති වෙලාවේදී වුණත් අර භාවනා කරන කර්ණු ඔක්කොම ටික මට එක වෙලාවෙ ළඟ ළඟ වගේ එනවා සයින්හන්ස.
හරි.
හැබැයි මම අර පර්යංකේ භාවනා කරනවා නම් මගේ හිත එළියට යනවා වැඩි. නමුත් අර භාවනා කරන වෙලාවේ මට අර වගේ කරුණු කොටකට යන්නේ නැහැ ස්වාමීන් වහන්ස. එතකොට මට දැනෙන්නේ මේ හුස්ම ගන්නවා, මම හුස්ම ගන්නවා, ඒක දීර්ඝ හුස්මක්, ඒ වගේ දෙයක් ඇරුණම දැන් අර නවන් කබුළු නවන් ඉන්නවා නම් අර දැනෙන වේදනාව දැන් මට දැනෙනවන්නේ. ඒ වගේ කාරණා අඩුයි, නමුත් හිත පිට යනවා වැඩි. සක්මන් භාවනාවේදී අර කරුණු ගොඩක් මට ළඟ ළඟ එනවා, හිත පිට යනවා අඩුයි සයින්හස. එතකොට මට වෙලාවකට හිතෙනවා මම මේ භාවනා කරන එකේ මට ප්‍රතිඵලය මදිද කියලා. ඒ කියන්නේ ගන්න ලේසි කොහොමද කියලා සයින්හස මට ලොකු ගැටලුවක් තියෙනවා. කරුණාකර සයින්හස මම බලාපොරොත්තු වෙන ඔබ වහන්සේගෙන් මේ උපදේශක අවවාදයක් සයින්හස.
හොඳයි. ඒ අතරම කිසිම වරදක් නැහැ. දැන් ඒ කියන්නේ සක්මනේදී ඔය කිව්වා වගේ අපි චේතනාපූර්වකව ගමන් කරන නිසා අපිට ලොකු කරුණු රසක් තියෙනවා මේ අවබෝධ කරගනිමින් යන්න. එතකොට පැති ගණනාවකින් අපිට තොරතුරු ලැබෙනවා. ඉතින් ඒ ඔක්කොගෙම හිත ටට්ටක් ගාලා යහුසුලුව ඉන්න තියෙන නිසා හිතට වෙන වැඩක් කරන්න විදිහක් නැහැ. ඒකේ ප්‍රයෝජනේ අපි ගන්න අවශ්‍යයි. වරදක් නැහැ කිසිම. හිතන්න ඊළඟට හැබැයි කාලයක් යනකොට හිතම අර පරියන්කේදී වෙන වැඩේ මෙතෙන්දිත් වේවි. දැන් ඇහෙන දේවල් වලට, පේන දේවල් වලට දැන් යන්නේ නැතුව දැන් කෙලින්ම මේ දැනෙන ස්පර්ශයකට විතරක් කියලා යා නිකන් අර තෝරගත්ත සුළු පටු පරාසයකට හිත යෙදෙන අවස්ථාවලුත් හමු වේවි. ඒක මේ කියන්නේ කාලයක් යනකොට වේවි. ඒ නිසා ඔය දැන් තියෙන සක්මනේ தত্ত্বය හැමදාම තියෙන එකක් නැහැ. කාලයක් යනකොට අර තෝරගත්ත සරල අරමුණු කීපයක පමණක් හිත රැඳෙන්න පටන් ගනීවි. දැන් ඊට පස්සේ සමත මේ මොකද්ද මේ ඉඳගෙන ගන්න භාවනාවේදී දැනට අපි ආනාපානයට විතරක් අවධානය යොමු කරන්න ගියාම ඉතින් එයාට ලොකු වැඩක් නැති නිසා අනිත් එක මේ අරමුණත් හරි මේ දුර්වල උදාසීන අරමුණක් නිසා තාම ඉතින් හිත පිට යනවා. කමක් නැහැ ඒකට. හිත පිට ගිය බව දන්නවනේ. පිටේ ගිය බව දන්නවට දැනුවත් වුණාට පස්සේ ආයෙත් හිත ගන්න. ආයතන හිත පිට යනවා. ආයෙත් ගන්න. ඉතින් ඔහොම ඉතින් පොඩි පොඩි අරගලයක් තියෙනවා මුලදී. මොකද තාම මේ හිත ආස්වාස ප්‍රස්වාසයේ ඉන්න කැමැත්තක් දක්වන්නේ නැහැ.
ඔව්. සමිනහසේ අර හිත පිට ගියා කියලා එහෙම එකපාරට දැනෙන්නේ නැහැ. දැන් පිට ගිහිලා ටිකකින්
තමයි දැනෙන්නේ.
වෙන කොහේ හරි නේ ඉඳලා තියෙන්නේ කියලා.
අනේ
එහෙමයි ඒක තියෙන්නේ.
හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය කොහොම වෙන්න දෙන්න. කාලයක් යනකොට දැන් ඒ හිතන්න හිත පිට ගිහිල්ලා විනාඩි 10කින් තමයි මම දැනගත්තේ හිත පිට ගියා කියලා. හිතන්න දැන් වර්තමාන තත්ත්වය ඕකේ කියලා. හැබැයි තව සතියක් දෙකක් යනකොට ඕක අඩු වෙනවා. හිත පිට ගිහිල්ලා විනාඩි 5න් ඔන්න තමයි තේරෙනවා දැන් නම් හිත පිට ගිහිල්ලායි තියෙන්නේ. දන්නේම නැහැ එතෙන්ට ඇවිල්ලා තියෙන එක විනාඩි 5න් අහුවෙනවා. තවත් සතියක් විතර යනකොට ඔන්න විනාඩි 2න් අහුවෙනවා. තවත් කාලයක් යනකොට විනාඩියෙන් අහුවෙනවා. තවත් කාලයක් යනකොට තප්පරෙන් 2න් අහුවෙනවා. දැන් නම් හොඳින් හිත පිට ගියා කියලා. ඒ නිසා අර සතිය දියුණු වීමේ ලක්ෂණයක් තමයි ඔය හිත පිට ගිය බව ඉක්මන්ට දැනගන්න තියෙන අවස්ථාව. ඒක එච්චර බය වෙන දෙයක් නැහැ. ඔක භාවනාව දිගට කරගෙන යන්න. එතකොට ඔය වැරදි ටික අඩුපාඩු කන් ටික ඉබේම සකස් වෙවි.
හොඳයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එහෙනම් අදත් අපේ පැය දෙකක කාලයක් ධර්ම දේශනාවකට සහ ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වුණා. මේ අන්දමින් අපි රැස් කරගත් ආ වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ බුහතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ජිබුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු